අද 2024 අගෝස්තු මස 25 වනේදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 206 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරු අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. අවසානයේ පුණ්‍ය අනුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා පූජනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස, තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසිප්ප ජීවී ලහු අත්තකාමෝ යතින්දියෝ සබ්බදී විප්පමුත්තෝ අනෝකසාරී අමමෝ නිරාසෝ හිත්වා මානං ඒකචරෝ සභිකූති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසේ අපිට ඉඩක් ලැබිලා තියෙනවා සුපුරුදු විදිහට මේ යම් ධර්ම කරුණක් පැහැදිලි කරගන්න, යම් සාකච්ඡාවක් දෙන්න. ඉතින් ඒ සඳහා අද දවසේ මාතෘකාවක් විදිහට අපි මේ ඉදිරියෙන් තියාගත්ත ගාථාව මතක් කරගෙන ඒකට අදාළ යම් පැහැදිලි කිරීමක් කරගන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා මම මෙහෙම අදහසක් කියන්නම්. දැන් අපි ජීවිතේ ගෙවනකොට රැකී රක්ෂා කියන්නේ අපේ ජීවිතෙන් ලොකු විශාල කොටසක්. සාමාන්‍ය ගත්තොත් දවසකට පැය 8ක් වැඩ කරන කෙනෙක් වුණත් අන්න ගෙදර දොරේ කට්ටිය එක්ක ගත කරනවට වැඩි වෙලාවක් සමහර විට රැකියා ස්ථානයේ ගත කරනවා වෙන්න පුළුවන්. ඒතර ඒ විදිහේ අපේ වේලාවෙන් අපේ ජීවිතෙන් ලොකු කොටසක් කැප කරනවා මේ විදිහේ රැකියාවක් වගේ දෙයක් සඳහා. එතකොට ඒක එක්තරා විදිහක ආයෝජනයක් වගේ. ඒ ආයෝජනය විවිධාකාර ආයෝජන කෙනෙක්ට කරන්න පුළුවන්. විවිධ වෘත්තීන් තෝරා ගන්න පුළුවන්. එතකොට ඒ විදිහේ ඉඩකඩක් අපි ළඟ තියෙනවා, අපිට තියෙනවා. එතකොට දැන් මේ මොන විදිහේ ශිල්පයක්, මොන විදිහේ වෘත්තියක් මම තෝරා ගත්තොත් ඒක උතුම්ද, ඒක වටිනා ආයෝජනයක් වෙනවද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්නත් පුළුවන්. මේ කාලේ මොන විදිහට වැය කරොත්ද ප්‍රයෝජන කියලා. ඉතින් එන්නේ විදිහේ කතාබහක් සම්බන්ධ සිදුවීමක් තමයි මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන කොටස. එතකොට එතන ඒ අවස්ථාවේ සඳහන් වෙන්නේ යම් භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ එකතු වෙලා පොඩි කතාබහක යෙදෙන වෙලාවක මේ වගේ කතාවක්, මේ මොන ශිල්පයක් නම් උතුම්ද, මොන වෘත්තියක් නම් උතුම්ද කියලා වගේ කතාවක් ඇදිලා එනවා. එතකොට ඒකෙදි කෙනෙක් කියනවා මේ විදිහට මෙන්න මේ වෘත්තිය තමයි උතුම්. තව කෙනෙක් කියනවා නෑ, ඊට වැඩිය උතුම් මේ ශිල්පය, මේ වෘත්තිය කියලා. ওই විදිහට එක එක්කෙනා තම තමන්ගේ මතවාද ඉදිරිපත් කරනවා. අද කාලේ හැටියට නිකන් නේද, මේ ડોක්ටර් කෙනෙක් වෙන එක තමයි හොඳ කියලා වගේ අන්න එක්කෙනෙක් කියනවා. නෑ, තව කෙනෙක් කියනවා නෑ නෑ, ඊට වැඩිය හොඳයි ඉංජිනේර කෙනෙක් වෙන එක. එහෙම නැත්නම් වෙන මේ විදිය වෘත්තියක්, මේ අලුත් වෘත්තියක්, මේ අලුත් ලෝකේ දියුණු වෙච්ච වෘත්තියක් කියලා මේ විදියට එක එක අදහස් එක එක මතවාද ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් එන්නේ මේ විදිහේ කතා බහක්. මේ විදිහේ එක එක්කෙනාගේ මතවාද මේ විදිහට සාකච්ඡා කරමින් ඉදිරිපත් කරමින් මේ ස්වාමීන් වහන්සේලා යම් වෙලාවක් ගත කරනවා. ඒ ගත කරාට පස්සේ මේ අවස්ථාවේ මෙතෙන්ට භාග්‍යතුන් වහන්සේ වැඩියා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩලා සාමාන්‍යයෙන් තැම්පත් වෙලා අහන ප්‍රශ්නයක් තමයි මේ මම ආපු නිසා අඩාල වුණ කතාව මොකද්ද කියලා. මේ පිරිසක් රැස් වෙලා ඉඳියා භාග්‍යතුන් වහන්සේගේ පැමිණීම නිසා යම් කිසි බාධාවක් සිද්ධ වුණා. එතකොට අහනවා මේ මම එන්න කලින් මොන විදිහේ මාතෘකාවක් සාකච්ඡා කරමින්ද කතා කරමින්ද ඉඳියේ කියලා. එතකොට එහෙම ඇහුවාම අර ස්වාමීන් වහන්සේලා ඉතින් කියනවා මෙන්න මේ විදිහේ දෙයක් තමයි භාග්‍යතුන් වහන්ස අපි කතා කර කර ඉඳී මේ විදිහේ සාකච්ඡාවක තමයි අපි නිරත වෙලා ඉඳී කියලා. ඉතින් එහෙම ඒ කරුණු ඉදිරිපත් කරාම බුදුරජාණන් වහන්සේ මේක එච්චර අනුමත කරන්නේ නැහැ. මේ කතා බහ. මේ කතා බහ අනුමත නොකරමින් සඳහන් කරනවා මේ වගේ කතා තේරුමක් ඇති කතා නෙමෙයි. වැඩක් ඇති කතා නෙමෙයි. ඒ වෙනුවට කරනවා නම් දැහැමි කතාවක්. එහෙම නැත්නම් ආර්ය නිශ්ශබ්දතාවය වඩාත් සුදුසුයි කියලා. එන්නේ විදිහේ උපදේශක් දීලා ඉවර වෙලා ඊට පස්සේ ඒ හා සම්බන්ධ යම් ගාථාවක් ඉදිරිපත් කරනවා. ඒකෙදි සඳහන් වෙන්නේ මොකද්ද? අසිප්ප ජීවී ලහු අත්තකාමෝ යතින් දියෝ සබ්බති විප්පමුත්තෝ අනෝකසාරී අමමෝ නිරාසෝ හිත්වා මානං ඒක චරෝස බික්කූති. මේ අසිප්ප ජීවී ලහු අත්තකාමෝ, යම් කිසි කෙනෙට සැහැල්ලු ජීවිත පැවැත්මක් ඇද්ද ලහු අත්තකාමෝ, ශිල්පයන්ගෙන් ජීවිකාව නොකරයිද තමන්ට යහපත තමන්ට වැඩ කැමති වේද, යතින් දියෝ සබ්බති විප්පමුත්තෝ ඉන්ද්‍රයන් හික්ම වූ සියලු කෙලෙස් දුරුකර අනෝකසාරි නිවස්නක් නැති අමමෝ ආත්මය මමත්වය දමනය කරපු නිරාසෝ ආසරහිත හිතාමානං මානය දුරුකොට ඒක චරෝ සභික්කූති තනිව හැසිරෙනේ භික්ෂුව කියල තමයි මේ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මෙතන මෙන්න මේ කෙටි සරල සිදුවීම තමයි මෙතෙන්දි මේ අද දවසේ මේ ගාථාවට හේතු කාරණා වෙන අවස්ථාව. ඒකත් ඉදිරියෙන් තියාගෙන අපි බලමු මේ දවසට සුදුසු යම් පැහැදිලි කිරීමක් ඒ සඳහා යම් වෙලාවක් අරගන්න. එතකොට දැන් අර විදිහට විවිධ ශිල්ප තියෙනවා වෙන්න පුළුවන් නේද? අර කියනා වගේ තම තමුන් දවසට පැය ගාණක් වැය කරනවා. වැඩ කරන වෙලාවම විතරක් ගත්තොත් දවසෙන් තුනෙන් එකක් පැයට කියන්නේ යන්නේ එන කාලේ තමතරව. එතකොට ඒ විදිහට ලොකු වෙලාවක් ලොකු කැපකිරීමක් සහිත දෙයක් තමයි මේ ජීවිකාව. එතකොට ඒක යම් විදියක ආයෝජනයක් වගේ, මේ කරන ආයෝජනයක් වගේ තමයි මේ ජීවිකාව සඳහා ගත කරන වේලාව. දැන් අධ්‍යාපනය ගැන එහෙම වුණත් කියනකොට කියනවා අධ්‍යාපනෙත් මේ ආයෝජනයක් වගේ. නිකං ආයෝජනයක් නෙමෙයි, අර වැල් පොලි වෙන විදිහේ ආයෝජනයක්. මේ ඒකේ තියෙන කියුමුලේටිව් ඉෆෙක්ට් එකක් තියෙනවා. මේ එකක් ඉගෙන ගත්තාම ඒක පදනම වෙලා අන්න තව ටිකක් උඩට ඉස්සෙන්න පුළුවන්. ඊට වැඩි ආදායම් මට්ටමකට යන්න පුළුවන්. තියන්නේ විදිහේ අධ්‍යාපනයක් වුණත් අවුරුදු ගාණක් කරගෙන කරගෙන යනකොට අර එකක් මත එකක් ගොඩ නැගි 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 ප්‍රතිඵල දෙන ඒ විදිහේ ස්වභාවයක් ඒ වගේ දෙයක් තුලත් තියෙනවා. එතකොට මේ ජීවිකාවත් ඒ වගේ ආයෝජනයක් තමයි. මේ විදිහට මේ යම් රැකියාවක වෘත්තියක ගත කරන පෑ ගණන. ඒක ඉතින් මූලික පරමාර්ථ කීපයක් තියෙන්න පුළුවන්. මූලිකවම තමුන්ට යම් මේ ජීවිකාවක්, ඒ කියන්නේ උපය ගැනීමක්, ජීවත් වෙන්න අවශ්‍ය ඒ මිල මුදල්, ඒ අවශ්‍යතා සපුරා ගැනීමක් වගේ දෙයක් තමයි මූලික අදහස. ඊට අමතරව ඉතින් අර නම්බු නාමයක් නේද, මේ වගේ රස්සාවක් කරන කෙනෙක් මම කියලා ආඩම්බර වෙන්න, මේ වගේ ආයතනයක තමයි මම වැඩ කරන්නේ කියලා ආඩම්බර වෙන්න. ඉතින් ওই විදිහේ විවිධ පැතිකඩ තියෙනවා. තව ගොඩ දෙනෙක්ට නිකන් රැකියාව කියන එක නිකන් ජීවිතේ ගෙවා ගන්න පහසුවක් වෙලක් තියෙනවා සමහර වෙලාවට නේද? එහෙමත් තියෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ දැන් ගෙදර දොරේ දවසම ගත කරොත් එහෙම ප්‍රශ්න වැඩි. දැන් අර කොවිඩ් කාලේ වෙලා තියුනේ. කොවිඩ් කාලේ නෝනා මහත්තයා හම්බ වෙනවා වැඩි. පෙනෙනවා වැඩි, දකින්නවා වැඩි. එතකොට අන්න නොදැනීම නානා ප්‍රකාර ප්‍රශ්න. එතන ගෙවල් වල කට්ටියත් පොඩ්ඩක් දුරස් කරලා දවසට තුනේ එකක් වගේ වෙලාවක් ඊටත් වැඩි වෙලාවක් මේ විදිහට වහන් වෙලා ඉන්නකොට අන්න ඒක යම් කිසි විදියක මේ ජීවනා ජීවිතය සඳහා පහසුවක් විවේකයක් සඳහා හේතු වෙන්නත් පුළුවන්. රැකිරක්ෂාවකට ගිහිල්ලා යෙදිලා ගත කරන වෙලාව තම තමුන්ට මේ ගෙවල් දොරවල් වල වෙහෙස පීඩාව පොඩ්ඩක් අමතක කරලා ඉන්න ඉඩ කඩක් ලැබෙනවා. අර විදිහට යම් කිසි විදියක සමබරතාවයක් හදාගන්න ඉඩ කඩක් ලැබෙනවා. ඉතින් ওই විදිහේ නොයෙකුත් අදහස් තියනවා වෙන්න පුළුවන්. මූලික අදහස විදිහට අර ඉදී උපයා ගැනීමක් ජීවිතේ සරිකර ගැනීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කෙසේ නමුත් මේ විදිහේ නොයෙකුත් ශිල්ප, මේ විදිහේ වෘත්තීන් මේවා එක්තරා විදිහක ආයෝජනයක් තමයි. ඉතින් මේ ආයෝජනේ අපිට මොන විදිහේ වෘත්තියක කරනවද, මොන විදිහේ ජීවිකාවක කරනවද කියන ඉඩකඩක් විශේෂයෙන් මේ නූතන ලෝකෙක වගේ තියෙනවා. නූතන ලෝකෙක අර විදිහේ වෙනස් වෘත්තියකට මාරු වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. සාමාන්‍ය අතීතයේ වගේ ගත්තොත් පරම්පරාවෙන් එන ඒ තමුන්ට උරුම වෙච්ච ඒ දේ කරන්න ඕනේ සමහර විට. ඒකෙන් පිටපණින්න බෑ. ඒක තමයි ඒ පරම්පරාවේ ලැබිලා තියෙන උරුමය. ඉතින් එහෙම දේවල් තියෙන්නත් පුළුවන් ඒ දවස්වල. නමුත් අද කාලේ ඕන කෙනෙක්ට ඕන විදිහක අර තමුන්ගේ වෘත්තිකාවක් ජීවිතය සරිකර කරන ක්‍රමයක් වෘත්තියක් ඒ ශිල්පයක් පුරුදු වෙන්න පුළුවන්. මුලින් ඉඳලා හරි පටන් අරගෙන නැවත අලුත් ක්ෂේත්‍රය අධ්‍යයාවට උනත් යන්න පුළුවන්. එතකොට ඒ විදිහේ ඉඩකඩක් විවෘත ස්වභාවයක් සහිත ලෝකයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේ ලෝකෙක අපි මොන විදිහේ ආයෝජනයක් කළොත්ද සුදුසු කියන ප්‍රශ්නේ තමයි විමසන්න තියෙන්නේ. දැන් මෙතන භාග්‍යතුන් වහන්සේ මේ කතාව අනුමත කරේ නැහැ. හැබැයි අනුමත නොකරට මොකද? අර ගාථාව තුළ යම් කිසි විදියක මේ සුදුසු ජීවිකාවක් පිළිබඳ යම් අදහසක් ඉදිරිපත් වෙනවා. මේ ශාසනයට අනුව සුදුසු ජීවිකාවක් පිළිබඳ යම් අදහසක් ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ විදිහේ ජීවිකාවේ වෙනසක්, ශිල්පවල වෙනසක් අපිට කරගන්න බැරි කමක් නැහැ. සාමාන්‍ය අපි අහලා තියෙනවානේ අර නොකළ යුතු ජීවිකාවල් පිළිබඳ නේද? සාමාන්‍යව දැන් ගත්තොත් ඔය නොකළ යුතු වෙළඳාම් පහක් ගැන සඳහන් වෙනවා. ඒවා සුදුසු නෑ කියලා යම් කිසි අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ පහ විතරක්ම නෙමෙයි. ඒ පහ විතරක්ම නෙමෙයි. ඒ වෙනුවට ඊට අමතරව තම තමුන් කටයුතු කරනකොට අර යම් කිසි ආකාරයක ඒ බොනම ජීවිකාවක තමුන්ට අර විදිහේ නුසුදුසු ජීවිකාවක්, ඒ වැරදි ජීවිකාවක් නොවන විදිහට කටයුතු කරන්න පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපි හිතමු අර විදිහේ කර්මාන්තය, එහෙම නැත්නම් ඒ දේ අර පාප කර්මේ සම්බන්ධ වෙන දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් ඒත් යම් ආයතනයක වෘත්තියක වැඩ කරනකොට ඔය නොයෙකුත් වංක ගති, අර චාටු කතා, කුහනා ලපනා කියලා ඔය කියන්නේ ඒ විදිහේ දේවල් සහිතව මේ වෘත්තිය කරන්න පුළුවන්, ජීවිකාව කරන්න පුළුවන්. එතකොටත් මොකද වෙන්නේ? අර නුසුදුසු පැත්තට බර වෙන ගතියක්, වැරදි පැත්තට බර වෙන ගතියක් ඒ තුලත් තියෙනවා. ඒතර අර පහෙන් මිදීමම නෙමෙයි, ඒ වෙනුවට තම තමුන් යෙදෙන දේ වැඩේ නිවැරදිව හිතට එඟව කිරීමක් මේ තුල තියෙනවා. එතකොට අපි ගත්තොත් දැන් මේ ආයෝජනය අපිට විවිධ තැන්වල කරන්න පුළුවන්නේ. අර විදියට අපි හිතමුකෝ අර වැරදි ජීවිකාවක හරි ආයෝජනය කරොත් ප්‍රතිඵල දෙනවා. ඒ වගේ ජීවිකාවල ආයෝජනය කරන කට්ටිය ඉක්මනට පෝසතුත් වෙනවා. මුදලුත් ගලාගෙන එනවා. ඉතින් එහෙම විවිධ විදියට උපය ගන්න නම් පුළුවන්. අර වැරදි ජීවිකාවල රිටර්න් එකත් වැඩි නිකන් ලොකු මුදලක් එකපාරට උපය ගන්න පුළුවන්. දැන් මේ පළාතේ ගත්තොත් ඔය නෙල්නා කෑම්ප් එකක් තියෙනවා. කෑම්ප් එකලු නෙල්නා ෆැක්ටරි එකක් තියෙනවා. ඒ ෆැක්ටරි එකේ ලොකු ව්‍යාපාරයක් නේ ඒ ලොකු ඉල්ලුමක් තියෙනවනේ. එතකොට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය කියන්නේ මොනවද? කුකුල්ලු. හරි, කිකිලිය කුකුල්ලු. කුකුල්ලු ගන්න වටපිටාවේ අසල ආසන්නයේ ඉන්න මිනිස්සුන්ට ලොකු ඉඩකඩක් අවස්ථාවක් ඒගොල්ලෝ විවර කරලා දීලා තියෙනවා. එතකොට දැන් ඔය පිණ්ඩපාතය යනකොට එහෙම ඔය ටිකක් ඔය අවිසාවෙල පැත්තට බර වෙන තමයි ටික තියෙන්නේ. මේ හැමතැනම පොඩි පොඩි ෆාම් මිල්ලිමක් ගහගෙන අර විදිහේ කුකුල් ෆාම් එකක් දාගෙන. එතකොට හරි ලේසියි ඒ වැඩේ. අර ආයතනයෙන් කුකුල් පැටව ටික දෙනවා, කන්න දෙය කෑම දෙනවා, මේ කෑම තමයි දෙන්න ඕනේ කියලා. එතකොට ඒ ගෙදර කෙනාට තියෙන්නේ අර ළම සත්තු ටික අර කොටුවට දාලා ඒ දෙන කෑම ටික පෝෂණය කරලා ආහාර දීලා ඒ සත්තු රැක බලාගෙන අන්න මාස ගානකට පස්සේ නැවතත් සත්තු ටික බාර දෙන්න. මුකුත්ම වෙන දෙයක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. අර පැටව ගෙනහල දෙනවා, කන්න දෙනහල දෙනවා, කන්න දීලා පැටව ලොකු කරලා අර විදියට ලොකු වුණාට පස්සේ බාර දෙනවා. එච්චරයි තියෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා අරන් යනවා, ඒගොල්ලෝ ගෙනහල දෙනවා ආහාර, ඔක්කොම පහසුකම් ටික සලසනවා. එතකොට ඒ වගේ දෙයක් හරි ලේසි බැලුවාම නිකන් ඔය දාලා තිබ්බහම හැදෙනවනේ. දවසට පොඩි වෙලාවක් තමයි ගත කරන්න ඕනේ. ඉතින් අර දුප්පත් මිනිස්සෙට මේ මුදලක් උපය ගන්න ඉතින් හොඳ ක්‍රමවේදයක් වගේ බැලුවාම. ඉතින් බැලු බැලමට ඒ වගේ කොතෙකුත් තැන් දකින්න තියෙනවා. අර යාන්තම් කොහොම හරි කොටුවක් හදාගෙන 100ක් 200ක් හරි දාන්න පුළුවන් පමණට අන්න ඒ විදිහේ ඒ ආයතනයට සම්බන්ධ වෙලා යම් විදියක ජීවිකාවක් සරි කර ගන්නවා ඉතින්. ඉතින් එහෙම ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ ආයෝජනයන් ඒකත් ඒ ආයෝජනය තුළ මොන විදිහේ ප්‍රතිඵල දෙන ගතියක් තියෙනවාද කියලා අන්න විමසලා බලන්න වටිනවා. සාමාන්‍ය භාග්‍යතුන් වහන්සේ කියන්නේ අර අන්ධයෝ 3 දෙනෙක් ගැන කියනවා. 3 දෙනෙක් ගැන පෙනීම් අනුව එක්කෙනෙක් තමයි ඇස් දෙක මන්දයි. තව කෙනෙක් එක ඇස් සන්දයි. 3 වෙනියෙක් ඉන්නවා ඇස් දෙකම පේන කෙනෙක්. ඉතින් ඇස් දෙක මන්ද කෙනා කියන්නේ කවුද? මෙයා මෙලොව යහපතක් දන්නෙත් නැහැ, පරලොව යහපතක් දන්නෙත් නැහැ. මොකක් හරි රැකියාවක් කරලා මහන්සි වෙලා උපය ගන්න හැකියාවකුත් මෙයාට නැහැ. පරලොව යහපතක් ගැන හිතන්න කල්පනා කරන්න හැකියාවකුත් මෙයාට නැහැ. අනේ ඇස් දෙක මන්දයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා එක එක සන්දේක් පිළිබඳ. ඒ කියන්නේ කොහමද මේ තැනැත්තාට මේ මෙලොව යහපත සලස ගන්න තේරෙනවා. අර විදිහේ කුකුල් කොටුවක් හරි දාලා හරි හම්බ කරගෙන පෝසත් වෙලා ඒ තමුන්ගේ අවශ්‍ය දේවල් කරගන්න හැකියාවක් තියෙනවා. හැබැයි පරලොව යහපත සලස ගන්න ඒ පෙනීම නැහැ, අන්ධයි. එතකොට මොකද වෙන්නේ? අර කරන අවෘතිය හේතුවෙන් පරලොව විපතට පත් වෙන්න පුළුවන්. මෙලොවදිත් විපතට පත් වෙන්න ඒක හේතු වෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ එක සංදේශයක් ගැන කියනවා. තව කෙනෙක් ගැන කියනවා මේ තැනැත්තා ඇස් දෙකම පේන කෙනෙක්. අන්න අර මෙලොව පරලොව දෙකම ගැන අවබෝධයකින් මේ වැඩ කටයුතු කරනවා. ඒ නිවැරදි වෘත්තියක් කරනවා. ඒ එහෙම නිවැරදි ආයෝජනයක් නිසාම අන්න පරලොව යහපතත් මෙතනත්තා සලස ගන්නවා කියලා අන්න ඒ විදිහේ අන්ධ භාවයක් ගැන කියලා ප්‍රකාශ කරනවා. එතකොට අර මුල්ම කෙනා ගත්තොත් මේ ලෝකේ යම් කිසි වෘත්තියක් කරගෙන ආදායමක් ලබන්න එහෙම හැකියාවකුත් නැහැ. පරලොව දියුණුවක් පිළිබඳ හැකියාවකුත් නැහැ. එතකොට ඒක අස් දෙක මන්දයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. අර එක සංදේක විදිහට පෙන්වන්නේ මොකද? එයා කොහොමක හරි සත්තු කපලා කොටලා හරි මෙලොව දියුණුවක් හදා ගන්නවා. ඒ ඉපයීම සරි කර ගන්නවා. ඒක යම් පමණකට දක්ෂකමක් තමයි තියෙන්නේ. ඔය ව්‍යාපාරිකයෝ වගේ ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙන අමුතුම දැක්මක් බැල්මක් තියෙනවා. සාමාන්‍ය මනුස්සයෙක්ට නොපෙනෙන ඔපචුනිටීස් ඒගොල්ලන්ට පේනවා. බලන්නෙම ඒ කෝණෙන් තමයි බලන්නේ. ඒක ඇඟේම තියෙන දෙයක්. ඒ ව්‍යාපාරික පවුල්වල කට්ටියට එහෙම හොඳට තියෙනවා. දැන් ඔය මම කලින් ආයතනයක වැඩ කරා. ඒකේ අධිපතීන් අයිතිකාරයෝ මේ ඔය බෝරා කියන්නේ ඔය ඉරානයේද කොහෙද ඔය පැතිවලින් ආපු ටිකක් ඔය පොෂ් මුස්ලිම් කට්ටියක් ඉන්නේ ඔය කොළඹ. එහෙම ඒගොල්ලන්ට ලොකු වත්කම් තියෙන. එහෙම ෆැමිලිස් ඉන්නවා ඒගොල්ලෝ. ගංගාරාමේට එමිටන් දීලා තියෙනෙත් ඒගොල්ලෝ තමයි. මේ ඒ කට්ටිය. එතකොට හරිම නිකන් සෑල්ලු ජීවිතයක් සුද්ධ වගේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි අර ඕනම දෙයක අර බිස්නස් මයින්ඩ් තමයි. අර බලන්නේ ඒ අදහසින් කොහොමද මේ මෙතන තියෙන අවස්ථාව ඔපචුනිටි එක මොකද්ද කියලා හරි ලස්සන්ට නිකන් සාමාන්‍ය මනුස්සයෙක්ට නොහිතෙන විදිහේ සිතුවිලි රටා තමයි තියෙන්නේ. ඒ ඉඩකඩ අවස්ථාව පේනවා, ආයෝජනය කරනවා, අනතුරක් ගන්නවා, ඉතින් ප්‍රතිඵල ලබනවා. ඉතින් ඒ විදිහේ දක්ෂකමක් සාමාන්‍ය මගේ ජීවිතේ හම්බ වෙලා තියෙන හොඳ මෙන්ටෝ කෙනෙක් තමයි ඒ ආයතනයේ ලොක්කා ෆවුන්ඩර්, ඒ ආයතනය දිහි කරපු තැනැත්තා අපිට හිතවත් ඒ දවස්වල. ඉතින් කියලා දෙනවා, කතා කරනවා, කතා කරත් ඊමේල් එකක් කියෙව්වත් අර විදිහේ දවසක් හමාරක් ගනුදෙනු කරත් ලොකු මේ නික ඉගෙන ගන්න දේවල් ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ කට්ටිය ඇසුරු කිරීමත් එක්තරා විදිහක නිකන් අර ඇස්විවර කරන සුළුයි. ඒ දවස්වල කියන්නේ මේ කියන්නේ දැන් අර මම ස්ට්‍රීට් ස්මාර්ට් කියලා තමයි යා කියන්නේ. මම මේ මේ මහපොළවේ මේ පාරේ ස්මාර්ට්, සමහරු ඉන බුක් ස්මාර්ට්. හරි මම ස්ට්‍රීට් ස්මාර්ට්, සමහර කට්ටිය ඉන බුක් ස්මාර්ට්. බුක් ස්මාර්ට් ඒවා හරියන්නේ නැහැ මේකට. ඒ වෙනුවට ස්ට්‍රීට් ස්මාර්ට් වෙන්න ඕනේ. මේ විදිහට මේ මහපොළවේ තමයි මේ බිස්නස් යන්නේ. මහපොළවේ ස්මාර්ට් වෙන එක තමයි වටින්නේ කියලා එහෙම කියනවා. ඉතින් මේ විදිහේ කෙනෙක් දැක්කහම ඇසුරු කරාම අර එක්තරා විදිහක ලොකු හැකියාවක් තියෙනවා. සාමාන්‍ය හොඳ දක්ෂකමක් හැකියාවක් සහිත මිනිස්සු. ඉතින් පාවිච්චි කරන්නේ අර විදිහේ උපය ගැනීමක් සඳහා, ආදායම් ලැබීමක් සඳහා තමයි. නමුත් ඒක දක්ෂකමක්නේ. ඒක දක්ෂකමක්. ඒක ලොකු හැකියාවක්. ඉතින් එන්නේ විදිහේ එකස් සඳභාවයක් ගැනත් බුදුරජාණන් වහන්සේ කතා කරනවා. හැබැයි එතනින් එහාට තව ගියොත් මේ ආයෝජනය මේ කාලේ විදිහට මේ ශ්‍රමය විදිහට මේ කරන්නේ ආයෝජනයක්නේ. එතකොට ඔය ආයෝජනයේ හැම වෙලේම අර කියන්නේ මොකද්ද? ඔපචුනිටි කොස්ට් එකක් තියෙන්න පුළුවන්. මේ ඔපචුනිටි කොස්ට් එක කියන එකේ අදහස තමයි මීට වැඩිය වෙන උසස් ප්‍රතිඵල ලබන්න පුළුවන්, මීට වැඩිය ඉහළ ප්‍රතිඵල ලබන්න පුළුවන් ආයෝජනයක් තිබිදී මේක නොකර ඉන්නවා. හරි? ඒ ඉහළ වෙනස කරගන්නේ නැතුව ඉන්නවා. අන්න එතකොට කියන්නේ ඔපචුනිටි කොස්ට් එකක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් දැන් ඔය හනමිටියේ කතාව වෙනුත් තියෙන්නේ ඕක තමයි. හනමිටියක් කරගහ ගන්නවා. නෑ උස්ස ගන්නවා. ඒක වටිනවා කියමුකෝ. හැබැයි හන නූල් හම්බුනොත් අරක තවදුරටත් ඔසවන් ඉන්නවනම්, හන රෙදි හම්බුනොත් තවදුරටත් ඔසවන් ඉන්නවනම් අන්න මොකද වෙන්නේ? එතකොට අන්න ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ රිදී හම්බුනොත්, රත්තරන් හම්බුනොත්, තාමත් මම මේ හනමිටිය මෙච්චර දුරක් අරගෙන ආවා, මට මේ හනමිටිය මේ විදිහේ මේ මොකද ඉමෝෂනල් ඇටෑච්මන්ට් එකක් තියෙනවා මට මේ හනමිටියට. يعني මෙච්චර කාලයක් මම කරගහගෙන ආපු හනමිටිය මේ හනමිටියෙන් මාව නිරූපණය වෙනවා. ඈ ඒක නිසා මේක මට බිම දාන්න බෑ. එහෙම කියන කට්ටිය ඉන්නවා. ඔය යම් කිසි විදියක මේ භාවනාව මේ ප්‍රතිපදාව ගැනත් අදහසක් තියෙන නමුත් ඔය ගෙවල් වලට ඇලිච්ච බැඳිච්ච කට්ටිය ඉන්නවා. රැකී රක්ෂාව වලට ඇලිච්ච බැඳිච්ච කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ කියනවා හරි ඔක උතුම් තමයි. හැබැයි මේ හනමිටිය මාව නිරූපණය කරන සුළුයි. මේ හනමිටියට මට තියෙන ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක්. මේ හනමිටිය නැති වුණොත් මගේ කෑල්ලක් නැති වුණා වගේ හැඟීමක් මට මතුවෙලා එනවා. ඒකින් තමයි මම මේක කරගහගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් එහෙම එහෙම කට්ටි ඉන්නවනේ. එතකොට අන්න ඔපචුනිටි කොස් එකක් තමයි එතන තියෙන්නේ. අර විදිහේ හනවලට වැඩිය වටින දෙයක් හම්බුණා. ඒ කාලය ශ්‍රමය ඊට වැඩිය හොඳ විදියක වැය කරන්න තියුණා, කරේ නැහැ. රත්තරන් හම්බුණා, බිම දාන්න කැමති නැහැ අරක. අන්න මොකද වෙන්නේ, ඔපචුනිටි කොස් එකක් තියෙනවා. එතකොට දැන් අපි හිතමු අර විදියට එකසන්දෙක් විදිහට මේ ලෝකේ දියුණු වෙලා මේ වැඩ කටයුතු කරන එක, මේ විදිහට මේ හොඳ ආදායම් ලබන එක හොඳයි, දක්ෂකමක් බව හැබෑව. හැබැයි ඔය වෙලාව, ඔය ශ්‍රමය ඔයිට වැඩිය හොඳ ආයෝජනයක් සඳහා යොමු කරන්න ඉඩකඩක් තිබුණාද කියන ප්‍රශ්නයක් මතුවෙනවා නම්, එහෙම ඉඩකඩක් තිබිලා අපි එක මගහැරලා නම් අන්න මොකද වෙන්නේ, එතකොට ඔපචුනිටි කොස්ට් එකක් එනවා. ඔයිට වැඩි ප්‍රතිඵලයක් ගන්න ව්‍යාපාරයක් තියුණා, හැබැයි කරේ නෑ. ඔයිට වැඩිය හොඳ විදියට ඔය ශ්‍රමය කාලය වැය කරන්න ඉඩ තිබුණා, කරේ නෑ. අන්න ඔය අදහසින් තමයි අපිට මේ ශාසන ප්‍රතිපදාවක් වගේ දෙයක් වුණත් පෙන්වන්න පුළුවන්. එතකොට අර S2ම පෙනෙන කෙනෙක් තේරුම් ගන්නවා මේ මුදල් ඉපයීමම නෙමෙයි හොඳම ආයෝජනේ, අර විදියට හොඳම ශ්‍රමය වැය කිරීම ඊට වැඩිය උසස් ප්‍රතිඵල දෙන, ඌට ඊට වැඩිය වටිනා ප්‍රතිඵල දෙන වෙනස් විදියක ආයෝජනයක්, වෙනස් විදියක ශ්‍රමයක්, කාලයක් වැය කිරීමක් තියෙන්න පුළුවන්, තියෙනවා. අන්න ඒ අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ අපිට ඉදිරිපත් කරන්නේ. මේ මහාම්දුරුරු ටිකට නිග්‍රහයක් වගේ කරලා අනුමත නොකරමි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවක් ඉදිරිපත් කරනවා. ඒ ගාථාව අහලා බැලුවාම ඒකේ තියෙන්නේ යම් කිසි විදියක ජීවිකාව පිළිබඳ අදහසක්, ශිල්පයක්, කෘතියක් පිළිබඳ අදහසක්. එතකොට ඒක අන්න අර කලින් ආයෝජනවලට වැඩිය උසස් උතුම් ප්‍රතිඵල දෙන ස්වභාවයක් සහිත ආයෝජනයක් තමයි. අන්න මොකද වුනේ, ඔපචුනිටි කොස්ට් එකක් නැති ආයෝජනයකට යාගන්න උත්සාහයක් හරි දැරුවොත් අන්න මොකද වෙන්නේ, ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් දැන් හොඳට හිතන්න, කල්පනා කරන්න, ඒ විදිහේ දක්ෂතාවයක් තියෙන කෙනෙක්ට අන්න මීට වැඩිය හොඳ දෙයක් හම්බුනොත් එයා ඒක මගහැරිය යුතු නැහැ. මීට වැඩිය හොඳ රිටර්න් එකක්, මීට වැඩිය හොඳ දෙයක් සඳහා ආයෝජනයක්, ඒ වගේ දෙයක් මගහරින්නේ නැතුව කටයුතු කිරීම තමයි වටින්නේ. අර විදිහේ ලාමක වෘතියක ඉඳලා උසස් වෘතියකට මෙතනට ගමන් කරනවා. ඒ ගමන සඳහා අවශ්‍ය තොරතුරක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ලබා දෙන්නේ. ඒ ගමනම තමයි ඉතින් මේ විදිහට මේ ප්‍රතිපදා කියන නාමෙන් ඉදිරිපත් වෙන්නේ. ප්‍රතිපදා කියන නාමෙන් ඉදිරිපත් වෙන්නේ. අපි මේ පණිවිඩය අහනකොට අපි විවිධ තැන්වල ඉන්න පුළුවන්, විවිධ ආයෝජන කරමින් ඉන්න පුළුවන්. සමහර වෙලාවට අන්න නිකන් ලාමක විදිහේ ආයෝජනයක්, ඒ විදිහේ දේවල් වල ඉන්න පුළුවන්. අපි ඉතින් මේ පණිවිඩය අහනකොට කොතන ඉඳියත් ගැටලුවක් නැහැ. ගැටලුව නැත්නම් මොකද, පණිවිඩය අහලා ක්‍රමානුකූලව අන්න කරගෙන යන්න පුළුවන්. ආයෝජනය අර ඔපචුනිටි කොස්ට් එක අඩු කරගන්න පුළුවන්, නැති කරගන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය දේ. ඒක නිසා පණිවිඩය අහනකොට කොතන ඉඳියත් මොන තත්ත්වක ඉඳියත් මේ පණිවිඩය අහගෙන ක්‍රමානුකූලව තමුන්ගේ දිසානතිය, වේලාව, ශ්‍රමය වැය කරන ආකාරය වෙනස් කරගන්න අපිට හැකියාවක් තියෙනවා. ටිකෙන් ටික තමයි ඒක කරන්න වෙන්නේ. අර මැජිකලි ගිහිල්ලා වෙන තැනක එකපාරට පහළ වෙන්න බෑ. ඒ වෙනුවට පියවරෙන් පියවර නිවැරදි දිශාවට යන්න උත්සාහ ගන්නවා. දැන් ඔය සාමාන්‍ය දැන් අපි හිතමුකෝ අහනවනේ, දැන් ඔය අහනවා මේ මම මේ භාවනාව ප්‍රතිපදාව කොතන ඉඳලාද පටන් ගන්න කියලා අහනවා. ඈ කොතන ඉඳ පටන් ගන්න කියලා. එතකොට ඒ වගේ කෙනෙක්ට අර සෙන් දහමේ දෙන උත්තරේ තමයි අන්න මොකද, ඉන්න තැන ඉඳලා පටන් ගන්න. ආයි වෙන තැනක අමුතුන් ගිහිල්ලා මතු වෙලා පටන් ගන්න බෑනේ. තමුන්ගේ ඉන්න යථාර්ථය, ඉන්න ජීවිකාව, ඉන්න 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 වටපිටාව, ගනුදෙනු කරන මිනිස්සු, එතනින් පටන් ගන්න. එතනින් පටන් අරගෙන ප්‍රතිපදාවක් වඩාගෙන ටික ටික දියුණු කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ, දවසක ඊට වැඩිය උතුම් උසස් තත්වයකට ක්‍රමානුකූල පත්වෙන්න පුළුවන්. අර සමහර විට අර ඒ සාමාන්‍ය වෘත්තියන් කරන්න යොදන ශක්තියම තමයි ඊට වැඩිය උසස් උතුම් දෙයක් දිහාවට යොදවන්. ඒ සඳහා ඉතින් තව අවශ්‍ය කරුණු කීපයක් ඔය දිට්ඨිය වගේ දේවල් ඉතින් බලපානවා. ඒ සමහර කෙනෙක් ඉතින් කොහොම කරත් බාරගන්නේ නැහැ නේ මීට වැඩි උතුම් දෙයක් තියෙනවා කියලා. ඒ මොකද හේතුව අර දිට්ඨිය වැරදි දිට්ඨියක පිහිටියොත් ඉතින් බාරගන්නේ නැහැ. මොනවා කළාත් එතනත්තට ඒක දනවන්න බෑ. ඒ විශ්වාසයේ තියෙන වැරදි තැනක. ඉතින් එහෙම පුද්ගලයන්ට ඉතින් යන්න අමාරුයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ මේ කියන ක්‍රමවේදේ අපි විශ්වාස කරනවා නම් යා බදුන් කෙරෙහි සද්ධාාවක් ප්‍රේමයක් තියෙනවා නම් අන්න අපිට පුළුවනි මේ කියන වචනේ විශ්වාස කරලා ඒකට අනුව තම තමුන්ගේ ජීවිත පරිවර්තනය කරගන්න. ඒකම තමයි ප්‍රතිපදා කියන නාමෙන් ඉදිරිපත් වෙන්නේ. ඒකත් දවසක දෙක ගමනක් නෙමෙයි. ඒ වෙනුවට ටිකෙන් ටික ක්‍රමානුකූලව කරගන්න පුළුවන් කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ඒතකොට මෙන්න මේ opportunity cost එක අඩුවන opportunity cost එක නැති වෙන දිහාවට ගමන් කිරීමක් තමයි අපි මේ භාවනාවක් ප්‍රතිපදාවක් විදිහට කරන්නේ. එතකොට අපි හිතමු ඒකේ උපරිම තමුන්ගේ කාලය ශ්‍රමය උපරිම හොඳ විදිහට වැය කරනවා නම් වැය කරන්න තියෙන ක්‍රමවේදය තමයි full time මේ ප්‍රතිපදාවටම බැස ගන්නවා. මේ වෘත්තියටම බැස ගන්නවා. මේ ප්‍රතිපදාවක් පුහුණුවක් සඳහා තමුන්ගේ මුළු වේලාවම වැය කරනවා. ඒ වැය කරපු පමණින් වැඩේ ගොඩ නෑ. එහෙම කියන්න බෑ. නමුත් අඩුම ගානේ අන්න ඒ විදිහේ ශ්‍රමය කාලය වෙනස් විදිහක වැය කරන්න උත්සාහයක් ගත්තා. මේකත් වෘත්තියක් තමයි. මේකත් ඉපයීමක් තමයි. ඔහොම කිව්වහම මතක් වෙන්නේ අර භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාත වැඩපු වෙලාවක සීසාන තැනක ඒ බමුණා දාන මෙදිල්ල පැත්තක තියලා කියනවා මොකද්ද ශ්‍රමණ ගෞතමේනි මේ මමත් මේ නගුල් වලින් සීසාලා මේ උපයගෙන තමයි මම කන්නේ. ඔබත් මේ විදිහට ගොවි තැනක් කළා උපයගෙන වළඳන් කියලා කියනවා. මේ විදිහට මේ සීසාන තැනක මේ දාහනේ ගන්න වෙලාවට මේ හිස් පාත්‍රයක් අරගෙන ඇවිල්ලා හිටගෙන ඉන්න එපා කියලා තමයි ඔය කියන්නේ. තොර එහෙම කිව්වහම භාග්‍යතුන් වහන්සේ කියනවා මමත් වපුරනවා මමත් මේ විදිහේ ගොවි තැනක් කරනවා මමත් මේ විදිහේ රූපයගෙන තමයි වළඳන්නේ කියලා. ඉතින් අර මිනිස්සයා බලනවා වටපිටාව මොකද්ද මේ කිව්වේ? එහෙම එකක් දන්නේ නැහැ අපි අහලත් නැහැ. මේ පාත්‍රයක් හිස් පාත්‍රයක් අල්ලගෙන ඇවිල්ලා දැන් කියනවායි මේ උපයගෙන වළඳනවායි කියලා. ඊට පස්සේ ආනෝ කොහේ තියෙන්නේ එහෙම එකක් අපිට පේන්නේ නැහනේ. කෝ බවත් ගෞතමයන්ගේ මේ කෙතකෝ කෝ මොනවද වපුරපු බීජ කියලා ඔහොමම අහනවා. එතකොට ඒ අවස්ථාවේ තමයි අර භාග්‍යතුන් වහන්සේ අර සද්ධා බීජං තපෝවුත්ති පඤ්ඤාමේ යුගනංගලං කියලා ඔය විදිහේ ගාථාවක් දේශනා කරන්නේ. මේ මමත් කරන්නේ ආයෝජනයක් තමයි. මේ මමත් මේ විදිහේ ගොවි තැනක තමයි යෙදිලා ඉන්නේ කියලා මේ සාසන ගොවි තැන ගැන තමයි කියන්නේ. ඒ ආයෝජනය ගැන තමයි කියන්නේ. ඒ විදිහේ ආයෝජනයක ඒ විදිහේ ගොවි තැනක මමත් යෙදිලා ඉන්නවා. ඒකෙන් උපයගෙන තමයි මම මේ කන්නේ කියලා කියනවා. ඔය එහෙම ප්‍රකාශ කරනවා. ඒතකොට පැවිද්දෙට වුණත් යම්කිසි විදිහක වෘත්තියක් ජීවිකාවක් ඉපයීමක් තියෙනවා. පැවිද්දෙට වුණත් නොමිලේ ආහාර වේලක් නැහැ. දැන් ඔය කියන්නේ නිකන් මේ ලෝකේ there's no free meal කියලා කියන්නේ. ෆ්‍රී ලන්ච් එකක්, ෆ්‍රී මීල් එකක් මේ ලෝකේ නැහැ. එහෙම නොමිලේ ආහාරයක් කියලා එකක් මේ ලෝකේ නැහැ. ඒ කතාව හරි. පැවිද්දෙට වුණත් ඔහෙ නිකන් කාලා ඉන්න බෑ. ගියාම බඩ දැවිල්ල එනවා. ඈ ඒ වෙනුවට අර පැවිදි වෘත්තියක් කරලා උපයගෙන කනවා වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මොකද සීලෙක සීලයක් රැකගෙන ඉන්නවා. භාවනාවක් කරගෙන ඉන්නවා. ඒ ඉඳීම රැකීම තුල තමයි ඉපෙීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අර ඔහෙ සීලයක් ගලන් ගන්නේ නැතුව මේ විදිහට අවශ්‍ය අවශ්‍ය දේවල් කරමින් මේ විදිහේ යම් කිසි විදියක ඒ සිව්පසයත් බලාපොරොත්තු වෙමින් කල්ගත කරනවා නම් ඒක ඉතින් අනතුරක සේයාවක් තමයි. අනතුරක සේයාවක් මේ තමුන් විසින්ම විපතට පත් කරගත්තා වගේ. එහෙම රඳන්න බෑ. එහෙම සවයි වෙන්න අමාරුයි. අර භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ ශාසනයේ මහා මුහුදට උපමා කළා. කියනවානේ මේ මහා මුහුදේ හැටියකුත් තියෙනවා. මේ මහා මුහුද කුණු පිට කරනවා. මේ කුණු ගොඩ ගහනවා. කුණු එහෙම තියාගෙන ඉන්නේ නැහැ. ඒක තමයි මුහුණේ මුහුදේ හැටි. හරි. අන්න ඒ වගේ තමයි මේ ශාසනයත්, මේ ශාසනෙත් එහෙම නිකන් කුණු රඳන්නේ නැහැ. පිට දානවා. ගොඩට ගහනවා. මේ විදිහ දෙයක් තියෙනවා. එතකොට මේ ශාසනයේ දිලා ඉන්න කෙනෙක්ුණත් මේ විදිහට ඉපැයීමක් නැතුව ඉන්නව නම් ඉන්න අමාරුයි වැඩි කල්. ඒක බොහොම සත්‍යයක්. ඉතින් සමහර කෙනෙක් පෙන්වන්න පුළුවන් නම් බලන්නකො මේ අවුරුදු ගාණක් මේ ඉඳලා තියෙන්නේ. මේ දූ දරුවෝ පවා දීලා තියෙන්නේ මේ පන්සලේ හාමුදුරුවෝ කියලා. එහෙම කියන්න පුළුවන්. එහෙම විවිධ අවස්ථා තියනවා වෙන්න පුළුවනි. නමුත් ඉතින් දීර්ඝ කාලිනව කොහොමත් විපත තමයි. ඒකෙන් මෙහා වෙන දෙයක් නැහැ. ඒක ගැන සැකයක් තියාගත යුතු නැහැ. ඉතින් ඒ විදිහේ යථාර්ථයක් මේ ජීවිතේ තුල තියෙනවා. වෘත්තිකාව තුල තියෙනවා. ඒතකොට මේ ශාසන ප්‍රතිපදාවකුණත් ආයෝජනය නිවැරදි ආයෝජනයක් විදිහට කළ යුතුයි. එහෙම නැත්නම් ඒක අනතුරකටම හේතු වෙන්නත් පුළුවනි. ඉතින් එන්නේ විදිහේ උසස් උතුම් ආයෝජනයක්. අර ඔපර්චුනිටි කොස්ට් එක අඩු නැති ආයෝජනයක් සඳහා කරන ආරාධනාවක් තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රකාශය. ඒ ආරාධනාව අපේ ජීවිතවල අපි ඉන්න තත්ත්වනුව දැනට දුරයි, අමාරුයි වගේ කියලා හිතෙන්න පුළුවන්. කමක් නැහැ. කාලෙත් එක්ක මේ පරතරය පියෝ ගන්න, අඩු කර ගන්න හැකියාවක් තියෙනවා. දවසෙන් දෙකෙන් නැති වුණත් දීර්ඝ කාලීනව ක්‍රමානුකූලව කරගෙන යනකොට මේ හැකියාව දියුණු පමුණු කරගන්න අපි කාට කාටත් පුළුවන්. එන්නේ විදිහේ ප්‍රතිපදාවක් සඳහා ආරාධනාවක් තමයි මේ තියෙන්නේ. දැන් අපි අර කලින් කිව්වනේ අර වැරදි ජීවිකා ගැන කියනකොට අර පහම නෙමෙයි. ඒ වෙනුවට යම් කිසි විදියක ඕනම වෘතියක් තුල තියෙන්න පුළුවන් කියලා. දැන් අපි මේ පැවිද්දක් වගේ දෙයක් පැවිද්දෙක් දිහා බැලුවාම ফুল ටයිම් මේකට බැහැගෙන තියනවනේ. මේ කියන්නේ සමුංගේ සම්පූර්ණ කාලය ශ්‍රමය මේ සඳහා වැය කරනවා කියන පොරොන්දුවක් අඩුම ගානේ බාහිරෙන් හරි තියෙනවා. ඒතර ඒ වගේ කෙනෙක් වුණත් අර වැරදි ජීවිතාවක ඉන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? අර පැවිදි ජීවිතයක වුණත් උපය ගත යුතු විදිහක් තියෙනවා. ඔය වංචනික කතා වලින්, චාටු කතා වලින් තමුන්ගේ ගුණ විදහ දක්වලා මේ මම භවනානුයෝගී කෙනෙක්, මේ මම පිණ්ඩපාතික කෙනෙක්, මේ මම මේ විදිහේ දුෂ්කර කුටියක තමයි වැඩ ඉන්නේ කියලා වගේ දේවල් පෙන්නුම් කළා උපය ගත්තොත් අන්න මොකද වෙන්නේ? ඒකත් අර විදිහේ වැරදි ජීවිකාවක් විදිහට තමයි වැටෙන්නේ. පැවිද්දොන්ගේ හරියට තියෙනවා ඕක නිකන් අර චාටු කතා, එක එක දේවල් ගුණ විදහ පාලා අන්න උත්සාහ කරනවා මේ මිනිස්සුන්ව අන්දන්න. මිනිස්සුත් නිකන් ඇන්දෙනවා වගේ, හැබැයි නුදුරේදීම සත්‍ය ගොඩදෙනේට තේරෙනවා මේ බොරුවක් කරන්නේ කියලා. මොකද මිනිස්සුත් නිකන් මේ ලෝකේ දැකලා නැතුව ජීවත් වෙලා නැතුව නෙමෙයිනේ. හොඳට ඒ යම් යම් වෘත්තීන් කරමින් අධ්‍යාපනය ලැබමින් හොඳට මේ ලෝකේ ගැන දැනුම් තේරුම් ඇති මිනිස්සුයෝ ඉන්නේ ගොඩදෙනේ. එතකොට ගිහිල්ලා නිකන් මේ බොරු කළා මේ කරන්න අමාරුයි. ඒවා ඉතින් යාදෙන දේවල් නෙමෙයි. ඉතින් එහෙම දේවල් තියෙනවා. පැවිද්දෙට උනත් එහෙම වැරදි ජීවිකාවක් ගැන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. වැරදි විදිහට උපය ගන්න උත්සාහ කරන්න පුළුවන්. සකිරීම තුළ අන්න පැවිද්දට පැවිද්ද පවා ගහලා යන විදිහ අනතුරක් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය පරාජිකා යන කියනකොට මේ පැවිද්දෙක්ගේ පැවිදි බව දුරු වෙන ක්‍රමවේද. අය මේ ජීවිතේ නැවත පැවිද්දක් ලබන්න බෑ. අර කියන්නේ හිස කඳෙන් වෙන් වෙනවා. හිස කඳෙන් වෙන් වුණාම ආපහු මේක බට් කළා පණ ගන්න බෑ. අන්න ඒ වගේ පැවිද්දෙටත් වෙන ක්‍රමවේද හතරක් පෙන්නනවා භාග්‍යතුන් වහන්සේ. එකක් තියෙනවා මේ වචනකින් වෙන්න පුළුවන්. මොකද්ද? නැති උත්තර මනුෂ්‍ය ධර්ම. කියන්නේ නැති අපි තමුකසෝ වඳුනා රාත් උනා ඔය වගේ නැති මොනවා හරි උත්තර මනුස ධර්මය කියන්නේ උතුම් දහම් මම ලංකරගත්තා කියලා කිව්වොත් වංචනික අදහසින් කියන්න ඕනේ. මේ වංචනික අදහසින් මේ කෙනෙක්ව රවටනවා, ලාභ සත්කාර ගන්නවා, ඒ අදහසින් කියන්න ඕනේ. එහෙම කිව්වොත් ඒ වචන කීපකින් පැවිද්ද ගහලා යන්න පුළුවන්, හිස කඳෙන් වෙන් වෙන්න පුළුවන්. සමහරු කියනවා අදිමානෙන්. අදිමානෙන් කියනවා කියන්නේ මේ ඇත්තටම මම රහත් වෙලා කියලා හිතාගෙන ඉන්නවා. රහත් බවක් නැහැ ඇති. නමුත් හිතාගෙන ඉන්නවා. ඒ හිතාගෙන ඉඳලා එයා කියනවා මම රහතෙක් කියලා. එයාව අහුවෙන්නේ නැහැ. එයා ඒක ඇත්තට විශ්වාස කරනවානේ. එයාත් ඇඳිලානේ ඉන්නේ. නමුත් අර තමුන් දන්නවා තමුන් රහතෙක් නෙමෙයි. හැබැයි මේ වටපිටාවේ කට්ටියට රහත් බවක් ප්‍රකාශ කරනවා අර විදිහේ සත්කාර ලබන. මේ වැඩි පිරිසක් මට මේ මගේ අනුගාමිකයෝ වෙත්වා වැඩි පිරිසක් මේ මාව මේ විදිහට නොයෙකුත් පිරිකරවලින් මට පූජා කරත්වා කියලා අර විදිහේ නැති එකක් ගැන හැර දක්වනවා. ඒ විදිහේ වංචක ගති, චාටු කතා වගේ දේවල් භාවිත කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර විදිහේම වැරදි ජීවිකාවක් බවට ක්‍රමානුකූලව පත් වෙනවා. කට්ටියක් එනකොට අන්න පරියන්කයක වාඩි වෙලා ඉන්නවා. කැහැක් කරලා බලන හොරාට ඔන්න කවුරු හරි ඇවිල්ලාද, ආවද, මගේ දිහා බලා ඉන්නවද කියලා. ඉතින් ඔන්න වගේ වැඩ. ඒ හරියට තියෙනවා. හරියට තියෙනවා. අර මිනිස්සු එන්නේ ඒව බලාගෙනනේ. ඒගොල්ලන් අඳවන්න ලේසි. එතකොට අර ඉදියේ මේ දුෂ්කර කුටියක තමයි මම ඉන්නේ මේ බලන්න කියලා අන්න කුටිය පෙන්නනවා. එහෙම නැත්නම් මේ බලන්න මම භාවනා නියෝගී කෙනෙක්, ගාන භාවනා කරනවා කියලා ඒක පෙන්නනවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි කප් පෙන්නනවා. ඉතින් ඔය වගේ ඒවා තමයි තියෙන්නේ. ඉතින් ඒවා තුළ නොදැනීම අර මුතුන් විදියේ ආයෝජනයක් කරන්න තමයි හිත තිබුණේ. නමුත් මොකද උනේ? දන්නේම නැතුව ගිහිල්ලා ආපහු අර ලාමක තත්ත්වයකට පත් වුණා. ඉතින් එන්නේ විදියේ මොකද්ද අමුතු දෙයක් තියෙනවා. කෙසේ නමුත් මෙන්න මේ opportunity cost එක අඩු නැති ආයෝජනයක් සඳහා තමුන්ගේ කාලය, ශ්‍රමය වැය කරන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. ඒක ඔය ජීවිතවල ඉඳලා වුණත්, ගිහි ජීවිතවල ඉඳලා වුණත්, රැකී රක්ෂා කරමින් වුණත් කරන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? අන්න තමුන්ගේ ප්‍රයෝරිටීස් වෙනස් වෙනවා. ඉස්සෙල්ලා මුදල් ඉපයීමේ ප්‍රයෝරිටි එකක් තියුනේ. ඉස්සෙල්ලා මේ පාටි දැමීමේ ප්‍රයෝරිටි එකක් තියුනේ. ඉස්සෙල්ලා මේ විදිහට ධර්මල්ල උත්සාහත් කිරීමේ ප්‍රයෝරිටි එකක් තියුනේ. තාමත් ඒවා සිද්ධ කරනවා. නමුත් ඒවා නෙමෙයි තවදුරටත් ප්‍රයෝරිටි. ඒ වෙනුවට මගේ හිත තුළ විවේකයක්, සහනයක්, මේ ප්‍රතිපදාවක් වඩා ගැනීමක් ප්‍රමුඛතා පිළිවෙලේ ඉහළට ගත්තොත් අන්න මොකද වෙන්නේ? දන්නේම නැතුව අපි මේ ඉන්න ජීවිතවල පවා අපේ ජීවිකාව, කාලය, ශ්‍රමය වැය කරන ආකාරය වෙනස් වෙලා තියෙනවා. අන්න opportunity cost එක අඩු වුණා. දැන් එහෙම මොකද්ද එකක් ගැන තමයි මේ කියන්නේ. ඒ ගාතාවේ කරුණු ටික බැලුවොත් අසිප්ප ජීවී ලහු අත්තකාමෝ, මේ ඔක්කොම කියන්නේ මේ පැවැත්ම පිළිබඳ, ජීවිකාව පිළිබඳ දේවල් තමයි කියන්නේ. සැහැල්ලු පැවැත්මක් ඇති මේ ලහු, මේ ශිල්පයන්ගෙන් ජීවිකාව කරන්නේ නැහැ. දැන් පැවිද්දෙක් ගත්තොත් පැවිද්දාගේ නියම ස්වරූපේ තමයි පැවිද්දා මොකක්වත් ශිල්පයන්ගෙන් නෙමෙයි ජීවිකාව කරන්නේ. වෙනුවට අර පුරණ ගුණධර්ම නිසා, කරන භාවනාව නිසා අන්න ජීවිකාවක් ලැබිලා තියෙනවා. ඒ රකින්න සීලේ තුලින් ජීවිකාවක් ලැබිලා තියෙනවා. අන්න ඒ විදිහේ ජීවිකාවක් ගැන තමයි මේ කියන්නේ. ඒ විදිහේ සැහැල්ලු දිවි පැවැත්මක් ගැන තමයි කියන්නේ. අත්තකාමෝ, තමන්ට වැඩ කැමති. තමන්ට වැඩ කැමති කියන්නේ තනිකර ඉතින් ඔය ඔපචුනිටි කොස් එක තමයි. තමන්ට වැඩ කැමති කෙනෙක් අර විදිහේ ලෝකේ කැස්සන්දෙක් විදියට ඉන්නත් පුළුවන් නේ. එයා අර විදිහේ ඕන විදියක මුදල් හම්බ කරලා තමන්ගේ මෙලව වැඩ හදා ගන්නවා, සකසා ගන්නවා. ඒකත් වැඩ කැමැත්තක් තමයි. නමුත් මේ ඇස් දෙකම පේන කෙනෙක්, තමන්ට මෙලව වගේම පරලොවත් වැඩ කැමති කෙනෙක් අන්න මොකද කරන්නේ? අර ඔපචුනිටි කොස්ට් එක අඩු අර විදිහේ උතුම් දිවි පැවැත්මක්, වෙනස් ප්‍රයොරිටිස් සහිතව කල් ගෙවීමක් වගේ දෙයකට හැරෙනවා. අන්න ඒ වෙනස. ඊට පස්සේ කියනවා යතින්දියෝ සබ්බති විප්පමුත්තෝ, මේ විදියට මේ ඉන්ද්‍රයන් හික්ම වූ සියලු කෙලෙස් දුරු කළ. ඉතින් ඒ ජීවිතාව තුළින් මේ ප්‍රතිපදාවක් තුළින් ලබන සැනසීම ගැන තමයි කියන්නේ. අනෝක්කසාරි අමමෝ නිරාසෝ, නිවස්නක් නැති, හෝම්ලස් නේද? හෝම්ලස් කිව්වහම අද කාලේ හැටියට නිකන් නිකන් ඒක නිකන් නෙගටිව් වචනයක්. ඔය ලංකාවේ වගේ නම් එහෙම මිනිස්සු අඩුයි. සාමාන්‍ය ඔය ඇමරිකාවේ වගේ ගත්තොත් ඔය සමහර පදේශවල සමහර පාරවල්වල ඉන්නෙම හෝම්ලස් මිනිස්සු, නිවස්නක් නැති. එතකොට සාමාන්‍යයෙන් ඒ රටවල්වල කාමරයක් අපාර්ට්මන්ට් එකක් කියන්නේ පුදුම මිලයි, පුදුම මිලයි. එතකොට ඒක ගෙවුවොත් තමන්ගේ ආහාර ගන්නවත් සල්ලි නැති වෙන පමණට ආදායම අඩුණා. අන්න මොකද වෙන්නේ, නිවස්නේ ඉන්න බෑ තවදුරට. අනිත් එක ඒකේ මේ රටවල් වල බලේ තියෙන්නේ ලෑන්ඩ් ලෝඩ්ගේ පැත්තට තමයි, අයිතිකාරයාගේ පැත්තට තමයි. ටක් ගාලා ඇවිල්ලා එළියට දානවා, අහන්නෙත් නෑ. නැති වෙලාවේ බඩු ටික ඔක්කොම පැක් කරලා එළියට දාලා බ්ලොක් එක මාරු කරලා දානවා. එතකොට හෝම්ලස් සමහරු කාර් වල ජීවත් වෙනවා, වාහනේ එහෙම ජීවිත තියෙනවා. තව සමහරු පාරයිනේ පොඩි කූඩාරමක් වගේ අටවගෙන ඉන්නවා. ඉතින් ඔය විදියට හෝම්ලස් මිනිස්සු ගොඩ දෙනෙක් අපිට දකින්න පුළුවන් ඔය බටහිර රටවල්වල. මේ වගේ රටක ඉතින් මොකක් හරි තියෙනවනේ, වැලක් අටවගෙන කොහොම හරි ගියත් දොරක් තියෙනවා කාට කාට වගේ. නැති කීප දෙනෙක් සුළු පිරිසක් ඉන්දියත් අච්චර බහුල විදියට දකින්න නැහැ. එතකොට මොකද වෙන්නේ, අන්න මේ නිවස්නක් නැති හෝම්ලස් කියන එක යන්නේ නිකන් නෙගටිව් පැත්තට තමයි යන්නේ. නමුත් පැවිද්දෙක් කියන්නේත් ඉතින් හෝම්ලස් තමයි. අර තියුණ හෝම් එක අතහැරලා දැම්මා, ඒ ගෙදර ප්‍රතික්ෂේප කරා. තවදුරටත් ගෙයක් නැහැ. මේ ඉන්නේ මොකේද කියලා අහන්න පුළුවන්. එතකොට සමහරු ඇවිල්ලා අහනවා, මේ 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 කුටිය කී දෙනෙක් ඉන්නවද කියලා ඔහමත් අහනවා. ඒ මොකද අර අර සක්මන තියෙනවනේ, සක්මන තියෙනවා, සක්මන ටිකක් දිගට පේනවා. මේක නිකන් තනි කාමරයක් නෙමෙයි වගේ. ඉතින් පොඩ්ඩක් කතා කර කර ඉඳලා ඊට පස්සේ සක්මනේ අර ඈත දිහා එබිලා බලලා අහනවා, කුටියේ කී දෙනෙක් ඉන්නවද කියලා. මේ මොකද අර මොකද්ද අදහසක් තියෙනවා, නිකන් අර ගහක් යට වගේ ඉන්න ඕනේ පැවිද්දෙක් වුණාම කියලා. එහෙම ඔය ෆොරස්ට් එකේ කට්ටියත් කියනවා, මේ හාමුදුරු ටික නැති වුණා නම් මේ 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 කුටි ටික මේ කතානකොල වැහිලා වැහිලා යනවනේ. එහෙම වුණා නම් හොඳයිලු. ඈ මේ විදිහට මේ මේ ගහක් යටනේ ඉන්න කියලා තියෙන්නේ, මේ මෙච්චර කුටි හදාගෙන මොකද කියලා කියනවා ඒ ෆොරස්ට් එකේ කට්ටියගේ. මේගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ගේ පනතේ තියෙන විදිය තමයි ඒගොල්ලෝ ඇවිල්ලා මේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇත්තටම උපසම්පදාමාලකේ අර නිස්සය හතර විදියට කියන්නේ, ගහක් යට මං උඹට ඇප වෙනවා. ඒකයි සැකයක් තියාගන්න එපා. ගහක් යට ඉන්න පුළුවන්. හැබැයි පින තියනවා නම් අන්න එක පළේ කුටියක්, පළ දෙක කුටියක්, බල අටක කුටියක්, ওই විදිහේ කුටියක් ලැබෙන්න පුළුවන්. පළ 16ක කුටියක් වුණත් ලැබෙන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. දැන් මගේ කුටියෙත් පළ 12ක් විතර තියෙනවා. හැම තැනම තෙමෙනවා, අර පළ වැඩි වෙලා මේ පළ වැඩි වුණාම තෙමෙනවා වැඩිනේ මේ. ඉතින් පළ 12ක් වගේ තියෙනවා. දැක්කහම නිකන් නිකන් වැඩි වගේ. එබිලා බලලා අහනවා, කී දෙනෙක් ඉන්නවද සායින්නද, මේක කී දෙනෙක් වැඩ ඉන්නවද? එතකොට ඉතින් කියන්න ඕනේ, මම විතරයි මදි වගේනේ. ඊළඟ පාර අපි මේක තට්ටු දෙකට ගහන්න තමයි අදහස තියෙන්නේ. මේ වහල්ේ ගලවලා මේ වගේ එකක් තව උඩට තට්ටුවක් ගහනවා. එතකොට හොඳට ඉඩකඩ තියෙනවනේ කියලා කිව්වාම ඉතින් මූණ කළු වෙලා යනවා. ඉතින් ඒක තමයි අර ඉන්නේ මොකේද කියලා ඔය අහන්නේ. ඉන්නේ හෝම්ලස් කුවට, දැන් මේ හෝම්ලස් නෑනේ, බලන්නකෝ මේ තියෙන සැප පහසුව කියලා තමයි අහන්නේ. එතකොට ඉතින් ඒ වගේ කෙනෙක්ට කියන්න ඕනේ, හරි මේ ඉන්දියාවට මොකද, මේක මේ මගේ අයිතිය, මගේ උරුමයක් තියෙන එකක් නෙමෙයි. මේ අම්බලමේ රැයක් ගත කරන මිනිස්සෙක් මං. අම්බලමට මට අයිතිකාරීත්වයක් නෑ. හෝම්ලස් තමයි මේ කාගේදෝ මේ පූජාවක්, කොහෙන් ආපු සංඝයාට, අතර දිසෙන් දිසාවෙන් ආපු සංඝයාට වැඩ ඉන්න කරපු පූජාවක්. එතකොට තාවකාලිකව මේ අම්බලමේ මම තමයි. හැබැයි ඒක අර විදිහේ අයිතිකාරත්වයක් දනවන්නේ නැහැ. හරි. එතකොට ඒ විදිහේ නිවස්නක් නැති ස්වභාවයක්. මේ අමමෝ නිරාසෝ. මේ විදිහට මේ මමංකාරයක් නැති වගේ අදහසක් ගන්න පුළුවන්. මමංකාරයක් නැති නිරාසෝ ආසාවල් රහිත. හිත්වාමානං අර අපි කිව්වේ අර ජීවිකාවෙන් මානයත් වර්ධනය කරනවනේ නේද? මම මේ වගේ රැකියාවක් කරන කෙනෙක්. මේ වගේ ආයතනයක තමයි මම වැඩ කරන්නේ කියලා. ඒ විදිහ පැතිකඩකුත් තියෙනවනේ මේ මානය දුරුකොට. ඒක චරෝස්ස බිකූති. තනිව හැසිරෙනේ භික්ෂුව. ඔන්න විදිහට තමයි කියන්නේ. එතකොට මේ ජීවිකාව තමයි ඉතින් ඔයත්. ඔක ඔපචුනිටි කොස්සයක් නැති ජීවිකාවක්. ක්‍රමානුකූලව අපි අපිටත් වෙනස් කරගන්න පුළුවන්. ඔය රැකියා කරගෙන ඉඳියත්, ඔය පවුල් පෝෂණය කරගෙන ඉඳියත්, අන්න ප්‍රයෝරිටීස් වෙනස් වුණොත් මේ පැත්තට, මෙන්න මේ කියන පැත්තට, භාවනාවක් පැත්තට, ප්‍රතිපදාවක් පැත්තට, එතකොට ජීවිකාව වෙනස් වෙලා. තවදුරටත් රැකී ආරක්ෂා කරන්නේ අර පරණ ඇම්මෙන්ම ගායෙන්ම නෙමෙයි. තවදුරටත් මේ මුදල් හම්බු කිරීමම නෙමෙයි ප්‍රමුඛතා. මේ වෙනුවට අන්න වෙනස් විදිහක තමන් තුළ විවේකයක් සහනයක් ඇතිකර ගැනීමේ ප්‍රමුඛතාවයක් බවට ඒ දේපත් වෙලා තියෙනවා. අනිත් එක තමයි මේ ඒකචරෝස බික්කූ ගුවම තනිව හැසිරෙනේ භික්ෂුව. ඒකචාරී කියලා ඔය මේ ශාසනයේ තියෙන ලොකු පැහැදිලි කිරීමක් ඒක. කෙටියෙන් කිව්වොත් අර දැන් අපි හිතනවානේ මේ තනිව හැසිරෙන කිව්වම නිකන් කාත් එක්ක හරි කතා නොකර නේද? මූණට හම්බුණත් නිකන් ගණන් ගන්නේ නැතුව තනි වෙලා වගේ ඉන්නෝනේ කියලා. එහෙම ඒකචාරී බවක් භාග්‍යතුන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. ඒ වෙනුවට වෙනස් විදියක ඒකචාරී ස්වභාවයක් තමයි කියන්නේ. අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන කියන්නේ ඒ හාමුදුරුව මේ ඒකචාරී තනිව හැසිරෙන පිණ්ඩපාත ගියත් තනියෙන් යන්නේ. දාන වැඳුවත් තනියෙන් යන්නේ. භාවනා කරත් තනියෙන් භාවනා කරන්නේ. කුටියේ ඉඳියත් තනියෙන් ඉන්නේ. ඔය විදියට ඒකචාරී තනිව හැසිරෙන මේ භික්ෂුව. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ අහනවා ඇත්තද මහණ? ඔබ මේ විදියට තනියෙන් හැසිරෙනවද ඔව් ස්වාමීනි. මම මේ විදියට ඒකචාරී ස්වභාවයක් තමයි පුරුදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ නරකම නෑ ඉතින්. හැබැයි ඉතින් ඕක නෙමෙයි මේ ශාසනයට අනුව ඒකචාරී ගතිය. ඒ වෙනුවට මොකද්ද මේ ශාසනයේ නියම ඒකචාරී තනිව හැසිරෙන ස්වභාවය? අන්න හිත තුලින් මේ ලෞකික මෝල ගිහිල්ලා. හිත තුලින් මේ ලෞකික මෝල ගියා නම් ඒ ප්‍රතිපදාව යම් තාක් දුරකට හරි වර්ධනය කරගත්තා නම් අන්න එයා පිරිස අතර ගැවසුණත් ඒකචාරී. එයා අර පිරිසක් එක්ක භාවනා කරත් තනි වෙලා. එයා අර පිරිසක් එක්ක කතා කර කර ඉඳියත් තනි වෙච්ච ස්වභාවයක් එයා තුළ තියෙනවා. අනේ නියම ඒකචාරී ස්වභාවය මහාන කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. එතකොට ඒ විදිහේ ඒකචාරී ස්වභාවයක් තමයි මේ ශාසනයට අනුව නියම ඒකචාරී ස්වභාවය. එහෙම නැතුව අය කයින් තනි හැසිරුණායි කියලා ඕක වෙන්නේ නැහැ. හිත තුළ අර බැඳීම් ටික ඔක්කොම තියෙනවා. තියෙනවා. ඒක නිසා තේරුම් ගත යුත්තේ තමයි මේ කයෙන් වෙන්වීම ගැන නෙමෙයි කියන්නේ. කයෙන් අර පිරිස අතර ගැවසෙන්නත් පුළුවන්. කයෙන් කතා කරන්නත් පුළුවන්. අර විදියට මේ තනි වෙලා නැහැ වගේ. නමුත් අනේ හිත තුලින් දුරස් බවක් වෙන්වීමක් තියෙනවා නම් ඒක තමයි මේ කියන ඒකචාරී ස්වභාවය. තනිව හැසිරෙන ඒ භික්ෂුව. ඉතින් ඔය ඔන්න ඔය විදිහේ ප්‍රතිපදාවක්, ඔන්න ඔය විදිහේ ශිල්පයක් වර්ධනය කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. අර ලෝක සම්මත ශිල්ප වෙනුවට වෙනස් විදියක ශිල්පයක් අපි අපිට ගෙනහැර දක්වනවා. අනේ ඒ ගෙනහැර දැක්වීම පිළිබඳ අදහසක් තමයි මේ අද දවසේ ඉදිරිපත් වෙන්නේ. හැබැයි ඒක කියන්නේ අර භික්ෂුන් වහන්සේලාගේ අදහස කතාබහ ප්‍රතික්ෂේප කළා. ඒක සුදුසු නෑ කියලා ඔන්න අලුත් විදිහක ශිල්පයක් අලුත් විදිහක ජීවිකාවක් ගෙනහැර දක්වන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒක තනි කරම භාවනාවක් ප්‍රතිපදාවක් එක්ක ලං කරගන්න පුළුවන් දෙයක්. තම තමන්ගේ ජීවිතවල විවිධ මට්ටම්වල විවිධ තැන්වල ඉන්නව වෙන්න පුළුවන්. අපිත් මේ පඬිත කංකුවට අපිත් ඔය වගේ ජීවිතවල ඉඳලා තමයි ආවේ. එහෙම නැතුව පැවිදි වෙලා සිවුරු පොරෝගන තට්ටෙකාගෙන ඉපදිච්ච කවුරුත් නෑනෙ. ඔක්කෝම ඔය වගේ ජීවිතයක ඉඳල තමයි ආවේ. මෙතට ඒ ජීවිතය අත්දැකීමුත් තියෙන පමණට පැවිදි ජීවිතයකට ඒක ප්‍රයෝජනත්වයෙනවා. දැ මේ දවස්සල කොල්ලෙක් ඇවිලෙන අවුරුදු 30ක් විතර. අවුරුදු 30ක් විතර පැවිදි වෙනවාගේ අදහසකින් තමයි ඉතින් ඉන්නේ. ඉතින් මං ඇහුවා මේ කොල්ලෝ ඉතින් මේ මොනවද කරේ මෙච්චර කල් කියලා. අවුරුදු 30ක් නේ ඉතින්. අනේ බලනකොට ගිය ඇතුළටම වෙලා ඉඳලා තියෙන අවුරුදු 30ම. මොකෝ ඉතින් ඔය රැකියාවක් කරේවත් නැද්ද? එළියට පාලියට බැස්සේවත් නැද්ද? කෙල්ලෙක් එක්කවත් යාළුනේ නැද්ද කියලා ඇහුවාම මම කල්පනා කළා ඉතින් මෙහෙම ගියේ නෑ, රැකියාවකට ගියෙත් නෑ. ඉතින් මේ ඉතින් ඔය ගියාම ඉතින් විවිධ ප්‍රශ්නනේ කියලා මේ යන්න කලින් රැකියාවේ ප්‍රශ්නලු. ඊට පස්සේ ඉතින් යාළුවා ඇසුරු කරාමත් ඉතින් ඒගොල්ලෝ බොන්න වගේ එන කතා කර ඇසුරු කරන්නත් කලින් උන් බොන්න කතා කළා. ඉතින් කඩේට වගේ එහෙමනම් ගියාලු. කියන අවුරුදු 30ක් කඩේ ගියපු එක විතරයි කරලා තියෙන්නේ. ඉතින් දෙයෝ සාක්කි. දෙයෝ සාක්කි. ඉතින් එහෙම ඉඳලා එහෙම ගත කළා පැවිදි ජීවිතයකට ආවා කියලා ඒක සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සෙල්ලා අර ලෝකේ ගණ දෙනුවත් ටිකක් දැන හඳුනගෙන ඉන්න ඕනේ. දුකත් පොඩ්ඩක් දැනෙන්න ඕනේ අප්පා. ඒ දැනීම තුළ ලොකු මේ විභවයක් එතන දියුණු වෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි තකෝ දරුවන්ට අම්මා තාත්තාගේ පෝෂණය තියෙනකන් කිසිම දැනෙන්නේ නැහැනේ මේ ජීවිතේ රංගේ හරියට. අම්මා තාත්තා ආරක්ෂා කරනවා, ඉන්න වහලක් තියෙනවා, කන්න බොන්න හම්බ වෙනවා. මේ නිකන් හම්බ වෙන කෑම එකේ අඩුපාඩු නම් කියන්න පුළුවන් නේද? ලුණු මදි, අරක මදි, මේවා නැහැයි කියලා අර නිකන් හම්බ වෙන කෑම එකේ අඩුපාඩු කියනවා. මේ නිකන් වැටිලා ඉන්න ගයක් ලැබිලා තියෙනවා, ඒකේ අඩුපාඩු කියනවා. ඉතින් ওই විදිහේ ජීවිත තමයි ඔය ළමා අවධිය, තරුණ අවධිය, යෞවන අවධිය කියලා කියන්නේ. හැබැයි මේ දවසක මෙයාට තනියෙන් ජීවත් වෙන්න වෙනවානේ. ඒ සඳහා ඉඩක් ලැබෙනවානේ. දැන් ওই පිට රටවල එහෙම ওই බටහිරේ එහෙම අවුරුදු 18 20 වෙනකොට ගෙදරින් එළියට බහින්න ඕනේ. ඒ බැරි වෙලාවත් උසස් අධ්‍යාපනයට මුදලක් දුන්නොත් ඒ දේමව්පියෝ නිකන් රත්තරන්. ඉච්චර කරා කියලා. එහෙම නැත්නම් ගොඩ දෙනෙක් උසස් අධ්‍යාපනය කරගන්නේ ණය වෙලා, බැංකුවට ණය වෙලා, ජොබ් එක අරගෙන ගෙවන්න වෙනවා අවුරුදු ගාණක්. එහෙම තමයි කරන්නේ. එතකොට ඒ කාලය ඇතුළත එයාට තනියෙන් වාසස්ථානයක කාමරයක් හරි කුලියට අරන් ඉන්න වෙනවා. ආහාර උයාගෙන හරි කඩෙන් හරි තනියෙන් උපය ගන්න වෙනවා. අර විදියට අධ්‍යාපනය ලැබනවා නම් ඒ වටත් මුළු මුදල් සරි කර ගන්න වෙනවා. රැකී රක්ෂාවක් රැයට හරි නයිට් එකක් හරි කරන්න වෙනවා. ඒතර එහෙමනේ ජීවත් වෙන්න වෙන්නේ. ඒ ජීවිතය තුළ අන දන්නේම නැති ස්ථාවරත්වයක් අර විදිහේ පෞරුෂයක් කෙනෙක්ට දිනු වෙන්න පුළුවන්. ඒතර ඒ විදිහේ හැකියාවක් විභවයක් නැතුව එකපාරට මේ තියෙන උසස්ම ජීවිකාවක් කරන්න පුළුවන් වෙයිද, දරන්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්නයක් මතුවෙනවනේ. සාධාරණ ප්‍රශ්නයක් ඒක. මොකද මේක නිකන් ලේසි පහසු ජීවිකාවක් නෙමෙයි. මේකට කොර ඇවිල්ලා බලන්න ඕනේ. දැන් මේ දවස්වල කීප දෙනෙක්ම නිකන් පැවිදි වෙනවා, දිගට ඉන්නවා කියන අදහසෙන් අනේ දවස් තුන යනකොට යනවා. දවස් තුන යනකොට යනවා. දවසක් එකෙක් ඇවිල්ලා දවස් පහක් විතර ඉඳියා මම පැවිදි වෙනවා කියලා තමයි ආවේ. ඔය අම්මා එකතරා වෙලා ඇවිල්ලා පැවිදි වෙනවා කියලා ආවේ. අනේ පසඟ පීටවල වැඳලා එහෙම ඉතින් පටන් ගත්තා. අනේ දවස් තුන හතරකට පස්සේ ඇවිල්ලා වඩනවා, ඕ ගාලා කඳුළු බේරි බේරි. මම මොකද අඬන්නේ? තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මොකට අඬනවද කියලා. ඈ ඊට පස්සේ මේ hina වෙනවා. මම මොකද hinaනේ? තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම ගෝය ළඟ ළඟ hinaවයි ඇඬිල්ලයි ඔහොම මාරු වෙනවා කියන්නේ එච්චර සුබ ලකුණක් නෙමෙයි. ඒ මම ගෙදර යනවා කියලා තමයි මේ කොල්ලා කියන්නේ. මම කොඹ ගෙදර ඵලයක්. මොකද ඔය මේ hina වෙනවා, මේ අඬනවා. හේතු කාරණා නැතුව ඒක එච්චරම සුබ ලකුණක් නෙමෙයි. ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ කියලා මම කියනවා. මම මේ පසඟ පීටෝල වැඳලා ආවේ දණ්ඩ නමස්කාරය කරලා වැඳලා යනවා. ඈ ඇයි මේ දවස් කරපු ගත කරපු දවස් හතරට පහට මට තේරුණා මේ වෘතියේ රඟේ. පසඟ පීටල වැඳලා මදි, දැන් දණ්ඩ නමස්කාරය කරලා වැඳලා යනවා කියලා ගියා. ඉතින් ඒක තමයි වැඩේ. ඒක එහෙම කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මේක හින්දා තම තමුන්ගේ දැනට ගෙවන ජීවිත වලට නිග්‍රහයක් කරන්න ඕනේ නැහැ. ඒ වෘත්තියන්ට නිග්‍රහ කරන්න ඕනේ නැහැ. ඔය තත්ත්වයට අපිව ගෙනාවේ ඒ පසුබිම තමයි. එතනින් එහාට පඩියක් නැග ගන්න පුළුවන් ඉඩකඩක් විභවයක් විවෘත වුණ බව හැබෑව. හැබැයි ඒක අර නිකන් නැගපු ඉනිමකට පයින් ගහන්න ඕනේ නැහනේ. ඒ වෙනුවට හරි මේක මට මෙච්චර කාලයක් උදව් කරා. මම ඉස්සරහට මේ විදිහේ වෙනසක් මගේ ජීවිතේ කරගන්නවා. මේ ඔපර්චුනිටි කොස්ට් එක අඩු කරගන්නවා. ඒක තමයි මම නැවත නැවත කියන්නේ. මේ මේ අපේ මේ ආයෝජනය කරන්න තියෙන උප්පරිම ආයෝජනයේද? ඒක තමයි අහන්න තියෙන ප්‍රශ්නේ. ඒක හරිම රෂනල්. මේ මේ හිතලා බැලුවත් මීට වැඩි උසස් ආයෝජනයක් කොහේ හරි තියෙනවද? ඈ ඒක හරිම බුද්ධිගෝචරයි. මේ විදියට මේ මේ වගේ වෘත්තියකට අපි පැය 8ක් 10ක් කාලයේ ශ්‍රමය වැය කරනවා නම් ඊට වැඩිය උසස් වෘත්තියක් තියෙයිද? ඊට වැඩිය උසස් විදියට අර පැය 10 කාලයේ ශ්‍රමය වැය කරන්න පුළුවන්. ඔක තමයි තියෙන වැඩේ. දැන් මෙහි ඉන්න ඔය වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඔය පැවිදි අපේක්ෂකයෝ බාරගන්න ස්වාමීන් වහන්සේ තමයි. ඉතින් ඒ දවස්වල මේ මට එහෙම හරියට උදව් කරා. මේ ආපු දවසේ ඉඳලා ඉතින් අර පැවිදි වෙනකම්ම ඒ අවශ්‍ය කටයුතු, ඒ පොතපත, ඒ සිවුරු පාත්තරය හදන ඒවා ඔක්කොම ඔයලා බලලා කරලා දෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ තමයි. ඉතින් මාත් එක්ක දැනට උනස් හරි හිතවත්. ඉතින් අහනවා හිටපු ගම හම්බුනම කොහමද කොහමද දැන් සතුටින් ඉන්නවද කියලා අහනවා. එහෙම තමයි අහන්නේ. එතකොට මම කියනවා ඉතින් ස්වාමීන් වහන්සේ මීට වැඩිය හොඳ ආයෝජනයක් නැහැනේ ස්වාමීන් වහන්සේ. මීට වැඩිය හොඳ ආයෝජනයක් තියනවා නම් මීටත් වැඩිය ඔපචුනිටි කොස්ට් එකක් අඩු තැනක් තියනවා නම් අන්න මම ඒක කරනවා. එහෙම එකක් නැහැනේ ස්වාමීන් වහන්සේ. ඒකින් ද දුකසේ නමුත් අමාරුවෙන් නමුත් මේක කරගෙන ඉන්නවා. වෙන වෙන ඔප්ෂන් එකක් වෙන මීට වැඩිය ඔපචුනිටි එකක් නැති හින්දා හරි දුකසේ හරි කොහොම හරි කරගෙන ඉන්නවා. මේක තමයි දෙන උත්තරේ. එහෙම කිව්වහම ටිකක් නිකන් දුකසේ ඉන්නවද කියලා හිතෙන්නත් පුළුවන්. ඒක නෙමෙයි ඒකේ අදහස. දුකසේ ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මීට වැඩිය හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජනයක් තියනවද? තියනවා නම් ඒකට ගිහ හැකියි. තියනවා නම් ඒකට ගිහ හැකියි. ඒක හරිම තාර්කිකයි, බුද්ධිගෝචරයි. ඉතින් එහෙම දෙයක් නැත්තම් අමාරුයි. නමුත් ඉතින් මේක කරගෙන ඉන්න වෙනවා. සමහරුන්ට අමාරුයි බෑ කියලා ආපහු අඩි දෙක තුනක් පහළට බහිනවා ඉනිමගේ. එහෙමත් කරනවානේ. එහෙමත් කරනවා. දැන් ඔය පැවිද්දෙක්ගේ සම්බන්ධව සඳහනක් තියෙනවා. දුබ්බල්ලෝ දුබ්බල්ලෝ ආවිකත්වා, දුබල බව ප්‍රකාශ කරනවා. කොහොමද දුබල බව ප්‍රකාශ කරන්නේ? ඒක හරි ලස්සන වාක්‍යයක් ඒකේ තියෙන්නේ. දුබල බව ප්‍රකාශ කරන්නේ කොහොමද කියනවා, මට මේ තනි වේලෙන් යැපෙන්න බෑ. මට තනි ඇඳක සැතපෙන්න බෑ. හරි, ඕක තමයි දුබල බව ප්‍රකාශ කිරීම. තනි වේලෙන් යැපෙන්න බෑ කියනවා. තනි ඇඳක තනියම සැතපෙන්න බෑ කියනවා. ඉතින් ওই දෙකම සම්බන්ධයි. තනි වේලෙන් යැපෙනවා කියන එකත් ඇඳක තනියම සැතපෙනවා කියන එකත් ওই දෙකම එකිනෙකට සම්බන්ධ දේවල්. ඔය රාත්‍රී ආහාර වේලත් එක්ක තමයි ඔය ලිංගිකත්වය කියන එක ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒත් රෑට කෑම නැත්තම් ඔය කෙරුවාවල් කරන්න බෑ. හරි, ඒක බොහොම පැහැදිලි. අර විදිහේ ආහාරයත් එක්ක මෛතුණේට තියෙන සම්බන්ධය බොහොම ප්‍රබලයි. එතකොට ආහාරයෙන් ඒ නහරේ කපලා තමයි භාග්‍යතුන් වහන්සේ පටන් ගන්න. රෑටත් කෑවා නම් තව කොහේ බේරන්නද? ඈ ඒ දවස්වල රෑටත් කාලා තියෙනවා. කමහා කලුවරේ ගිහිල්ලා පිළිකණුවල හිටගෙන ඉඳලා පාත්‍රෙත් තියාගෙන අර ඉඳුල් වතුර නාගෙන ඇවිල්ලා තියෙනවා හාමුදුරුවෝ. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන ඕනේ නෑ රෑට, ඕනේ නෑ රෑට කන්න, ඕනේ නෑ රෑට කන්න නැතුව ඒකේ ආනිසංශ කියලා බොහෝ ගුණ කියනවා. කිව්වට මොකද සමහරු පිළිගන්න කැමති නෑ. කියනවා ආපෝ භාග්‍යතුන් වහන්සේ මෙහෙම එකක් වුණනම් මම පැවිදින්නේ නෑ මේ සාසනේ. ඉනිෂියල් කන්ට්‍රැක්ට් එකේ තියුන්නේ නැහනේ. තියුන්නේ නැහැ රෑට කන්නද පුළුවන් කියලා තමයි තියුනේ. මට බෑ කියලා දමලා ගහලා යනවා. ඒ එහෙම තියෙනවා. කෙසේ නමුත් ඔය කෑම වේලයි රෑ කෑමයි විශේෂයෙන් ලිංගිකත්වයයි අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒතකොට මේ කියන්නේ මොකද්ද? මට තනි වේලෙන් යැපෙන්න බෑ. මට තනි ඇඳක සැතපෙන්න බෑ කියනවා. දුබල බව ප්‍රකාශ කිරීම තමයි කියන්නේ. මේ වෘත්තිය මට කරගෙන ඉන්න බෑ. මම තව අඩි දෙක තුනක් පහලට බැස ගන්නම් කියලා කියනවා. නම්බුයි කියලනේ බහින්නේ. කියලා බහින්නේ මේ සංඝයා ඉස්සර ඇවිල්ලා කියලා කියනවා බෑ කියලා කියලා ආනේ සිවුර අතහැරලා යන්න යනවා. ඉතින් ඒක නම්බුයි. තව කෙනෙක් ඉන්නනේ සිවුර ඉඳගෙන බහපු කට්ටියත්. ඒක භයානකයි. ඒක භයානකයි. ඒක දිරව ගන්න අමාරුයි. අර විදිහේ දුබල බවක් ප්‍රකාශ කරනවා කියන්නේ ලොකු පෞරුෂයක් තියෙන්න ඕනේ. පිරිසක් ඉස්සරහට ඇවිල්ලා මෙහෙම මට බෑ කියලා කියන එක. ඒක හිතනවාට වැඩිය විශාල පෞරුෂයක්. ගොඩ දෙනෙක් රාත්‍රියේ පැනලා යනවා. හොරාට පැනලා යනවා. මොකද අර පෞරුෂය නැහැ. කියන්න ඕනේ. කියන්න ඕනේ. බෑ. නේ මම මට දුබල දුබලයි. මට මේ විදිහේ උතුම් මූර්තියක් උතුම් ආයෝජනයක් කරගෙන ඉන්න බෑ. ඒ කියන්න පුළුවන් නම් ඒකේ තියෙන අමුතු ගතක්. ආපස්සට තමයි යන්නේ, පහළට තමයි බහින්නේ. නමුත් කියලා ගියා. ඒකෙත් ලොකු අමුතු වටිනාකමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ වෘත්තියක්, ජීවිකාවක් ගැන තමයි මේ අද දවසේ කතා බහ කරේ. ඉතින් තම තමුන්ට එනවා විමසීමක්. විමසලා බලන්න මගේ ආයෝජනය මොන විදිහ ආයෝජනයක්ද? මගේ ප්‍රමුඛතා මොනවාද? මේ තුල ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවද? කොච්චර විශාල ඔපචුනිටි කොස්ට් එකක්ද ඒක කියලා විමසලා බලන්න. විමසලා බලන්න. අව් නිකන් වෙහෙසක් අරගෙන වැඩක් නෑ. ඉන්න තැන ඉඳලා තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙම නැතු කවේ යාරි නිකන් අමුතු මැජිකලි ගිහිලා වෙන තැනක පහළ වෙලා අලුත් ජීවිතයක පහළ වෙලා ඔක කරන්න බෑනේ. ඒවා මේ නිකන් යථාර්ථය දන්නේ නැති කට්ටියගේ කතන්දර. නිකන් මේ අර සිහින මාලිකා. ඒ වෙනුවට ඔය ඉන්න තැන ඉඳලා පටන් අරන් අමාරුවෙන් නමුත් පියවරක් දෙකක් තුනක් ඉදිරියට තියාගෙන ගියොත් අවුරුදු කීපයක් යනකොට දන්නේම නැතුව වෙනස් විදියක තත්ත්වයකට ගිහිලා තියෙයි. ඔපචුනිටි කොස්ට් එක අඩු කරගෙන තියෙයි. ඔයිට වැඩිය හොඳ ප්‍රමුඛතා, ඔයිට වැඩිය හොඳ ආයෝජනයක් සඳහා ඉඩකඩ විවර කරගෙන තියෙයි. ඉතින් එවැනි වූ ඉඩකඩක් විවරීම සඳහා අද දවසේ මේ මතක් කිරීමත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. කොහොමත් අපින් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ධර්ම දේශනාවට ආර්ථික විද්‍යාවත් සම්බන්ධ කරගෙන කරේ. ඒකින්ද බොඩක්කෝ දෙනකොට ඔපචුනිටි කොස්ට් එක අඩු කරගන්න උපකාර වෙයි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ නවක පිරිසකුත් සම්බන්ධ වෙ සිටින බවක් පේන්නේ. ඉතින් ඒ සම්බන්ධ වෙච්ච සියලු දෙනාමත් පසුව සම්බන්ධ වුණා නම් බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. සම්බන්ධ වෙච්ච අයගේ පහසුවතක ධර්මදේශනා පිළිබඳ සුළු සාරාංශගත කිරීමක් කරනවා. අද ධර්මදේශනාවට පාදක වුණේ මොකද්ද? මේ අපිට වටිනා ජීවිතයක් ලැබිලා තිනවා. මේ වටිනා ජීවිතයේ උතුම් වටිනා ආයෝජනයක් ලෙස යොදාගන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන් ඒ සඳහා පාදක වෙච්ච කාරණාව තමයි බුදුන් වහන්සේගේ කාලයේදී යම් ස්වාමීන් වහන්සේලා පිරිසක් කතා බහක යෙදෙනවා. මොනවාද මේ උතුම් වෘත්තියක් කියන්නේ මොකද්ද කියන කාරණය පොඩි මතවාදයක් ඉදිරිපත් කර කර ඉන්නවා සියලු දෙනා. ඒ ඉන්න අතර තුර බුදුන් වහන්සේ එම පිරිස අතරට වැඩම කරලා අහනවා, කුමක්ද කතා කර කර හිටියේ, මං ආපු නිසා එකට බාධා වුණේ කුමන කාරණයක්ද කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා කියනවා, මේ කුමන ජීවිකාවක් සුදුසු ජීවිකාවක් වඩා වැදගත්ද කියන කාරණය තමයි අපි කතා කරගෙන හිටි කියලා. එතකොට බුදුන් වහන්සේ කියනවා, ඕවා අනවශ්‍යයි, කරන්න ඕනි කතා මේවා. එහෙම නැත්නම් ආර්ය නිශ්ශබ්දතාවය වැඩිම තමයි හොඳ කියන කාරණය බුදුන් වහන්සේ මතු කරලා පෙන්නනවා. ඉතින් එහිදී තවදුරටත් අපගේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා මේ වටිනා ජීවිතයක් තිබුණත් ඊට අමතරව තව මේ අන්ධයෝ වගේ ඉන්න පිරිස ඉන්නවා. ඇස් තිබුණත් අන්ධය වගේ ඉන්න, ඒ වගේම ඇස් දෙකම අන්ධ, එක ඇසක් අන්ධ, මෙහෙම පිරිස ඉන්නවා. ඉතින් ඒ උපමා කරගෙන කොහොමද මේ අන්ධෙක් වශයෙන් ජීවත් වෙන එක්කෙනෙක් මෙලොවත් පරලොවත් දෙක පිළිබඳවම අවබෝධයක් නැහැ, එහෙම සුදුසු දෙයක් කරන්නේ නැහැ, ඊට අමතරව එක ඇස් අන්ධෙක් කියන කෙනා මෙලොව යහපත පිණිස යමක් කරගන්නවා, නමුත් පරලොව පිළිබඳ එහෙම අදහසක් නැහැ. ඊට අමතරව මේක දැක්කලා මේ ඔපචුනිටි කොස්ට් එක එහෙම නැත්නම් මෙහෙම තියද්දිත් අපිට මේ ලැබිච්ච ජීවිතයේ තව වැදගත් මෙලෝ පරලෝ යහපත පිණිසම යොදාගන්නේ කොහොමද කියන එක තමයි අද ධර්ම දේශනාවට ඉතින් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ. ඉතින් ධර්ම දේශනාව නැවතත් YouTube channel එකේ mixlr ඊට අමතරව නිස්සරණ වාණී වෙබ්සයිට් එකට ගිහිල්ලා නැවතත් සමන් දෙන්න පුළුවන්. ඉතින් සියලු දෙනාගේ මිලාසෙ පමණ නැවතත් හැකි පමණ ධර්ම දේශනාවට සමන් දෙන්න නැවත නැවත ධර්ම දේශනාවට සමන් දෙන්නේ තමන්ගේ පුහුණුවට ඉතා මහෝපකාරී වෙනවා. ඊළඟට තිබෙන්නේ අපට ආධුනිකයන් සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද අත්පත්‍රිකාව සියලු දෙනා සමග බෙදා හදා ගැනීමයි. මෙම ආධුනිකයෙක් සතිමත් බව පුහුණු කිරීමේ උවමනාවෙන් ප්‍රතිපදාවට බැස ගන්නවා නම් ඒ අය සඳහා සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධව වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් පරිදි. මූලිකවම මෙම වීඩියෝ පටි දෙක නරඹලා සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම කියන්නේ මොකද්ද, කරන්නේ කොහොමද කියන කාරණාව මනාව වටහා ගන්න පුළුවන් වන ඒට වැදගත් වෙනවා තම පුහුණුව පටන් ගන්න පෙර. මේ වීඩියෝ පටි දෙක නැරඹීම පමණක් මදි, වඩා වැදගත් වෙන්නේ කොහොම හරි මේ පුහුණුව පටන් ගන්න එක. ඒ සඳහා දිනේ වෙන් කරගත්තු කාලයක් උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම විනාඩි 5ක පමණ කාලයක් සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම පුහුණු කරන්න පුළුවන්. ආරම්භයේදී සතිමත් ඇවිදීමෙන් පටන් ගන්න, විනාඩි 5ක් පමණ සතිමත් ඇවිදීම කරලා ඉන්පසු සතිමත් හිඳ ගැනීම කරන්න පුළුවන්. මෙම කාලය විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක් පමණ ටික් කරන්න පුළුවන්. සතියක් පමණ තමුන්ගේ පුහුණුව කිරීමෙන් පසු පැය දෙක පමණ කාලයක් එම පුහුණුව සම්පූර්ණ වීමෙන් පසු තමුන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. කොහොමද සතිමත් ඉඳ ගැනීම කරේ, කොහොමද සතිමත් ඇවිදීම සිද්ධ කරේ කියන කාරණා ඇතුළත් කරලා වார்த்தාවක් ලෙස එය අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. වார்த்தාව ලිවීමේදී මෙම මූලික කරුණු ඉතා පැහැදිලිව සඳහන් කිරීම වැදගත් වෙනවා. සතිමත් ඇවිදීමේදී කොහොමද පාදයට ස්පර්ශය දැනුනේ, මේ වීඩියෝ පාඩ දෙකේ ඒවා හොඳට විස්තර කරලා දෙනවා. පාදයට ස්පර්ශය දැනුනේ කොහොමද, පියවර කීයක් පමණ සතියවත් ඇවිදින්න පුළුවන් වුණාද, කොහොමද තමුන් දැනගත්තේ සතිමත් භවයෙන් සිට පිට ගියා, නැවතත් සතිමත් අරමුණට ආවා, මේ කාරණා මනාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතර සතිමත් හිඳ ගැනීමේදී මූලික අරමුණ ලෙස ගත්තේ කුමක්ද, ආනාපාන සතියේද, උදරේ පිම්බීම හැකිලීමද කියන කාරණය සඳහන් කරලා කොහොමද තමුන් එක පටන් ගත්තේ, ඊළඟට කොපමණ හුස්ම රැලි ප්‍රමාණයක් පිම්බීම හැකිලීම ප්‍රමාණයක් සතිමත් දැනගන්න පුළුවන් වුණාද, එහෙම කරගන්න බැරි වුණේ මොකද, කොහොමද තමුන් දැනගත්තේ නැවතත් එම අරමුණට ආවයි කියලා මේ කාරණා තුලත් කරන්න පුළුවන්. ඊට අමතර ඉදිනදා ජීවිතයේදී කොහොමද සතිය පුහුණු කරේ, පුරුදු වුණේ, ප්‍රයෝජනවත් වුණේ කියන කාරණා තවදුරටත් එම වார்த்தාවට ඇතුළත් කරලා වார்த்தාව අප වෙත ලියා එවන්න පුළුවන්. ඒ සඳහා Google Form එක, email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වෙන්නේ තමුන්ගේ පුහුණුව නොකඩවා හැම දිනකම සිද්ධ කිරීමයි. තමන්ට ගැටලුවක් තිබෙනවා නම් මේ වැඩසටහන අතරතුර ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව මේ ඊමේල් ඇඩ්‍රස් එක අරහා ඔබ දැනුවත් කරන්න පුළුවන් වார்த்தාවක් ලෙස තමුන්ගේ පුහුණුව ඉදිරිපත් කරලා එය ගරුණී ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ලබා ගැනීම පිණිස ඉදිරිපත් කරනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. ඉතින් සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ නවකී මෙම වැඩසටහනට සම්බන්ධ කරන්න උත්සාහ කරන්න, තමුන්ගේ පවුල්වල අය හිතවතුන් වැඩසටහනට සම්බන්ධ කරවන්න. මොකද මෙහෙම live වැඩසටහනකට ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගන්නේ ඉතාම විරලයි. ඉතින් තමුන්ගේ ඒ කෙලින්ම ඩිරෙක්ට් කනෙක්ෂන් එකක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් එක්ක ඇති කර ගන්න පුළුවන්, උපදෙස් ලබා ගන්න පුළුවන්. ඉතින් එය අන් අයටත් ලබා දීමට අලුත් පිරිස් මෙම වැඩසටහන සම්බන්ධ කරගන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම කියලා අපි ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. අද දිනේ අපි වාර්තා පිළිබඳ උපදෙස් ලබා දීමට අප සමග සම්බන්ධ වෙනවා පූජනීය නම කියන අවසරයි ගාලේ ධම්මසරණ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේවත් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. එහෙනම් ස්වාමීන් වහන්ස, එහෙමයි
පැහැදිලි නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස, අද පත්මනන්ද තමයි ස්වාමීන් වහන්ස වාර්තා ඉදිරිපත් කරන්නේ. මම පත්මනන්දට බාර දෙනවා වාර්තා අද ඉදිරිපත් කිරීමට.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ඊට ගෞරවයෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. අද දැනට අප වෙත එක වාර්තාවක් ලැබී තිබෙනවා, ලිඛිත වාර්තා එකක්. එම වාර්තාව මම කියවන්නම්. පළමුව සක්මන් භාවනාව ගැන. පූර්ව කෘත්‍ය අවසානයේ සක්මන් භාවනාව ආරම්භ කළා. ටික වේලාවක් සැහැල්ලුවෙන් ඇවිද ගියා. සිත කකුල් වෙත යොමු වුණා. පළමුව වම හා දකුණු ලෙස පාද හුවමාරු වන ආකාරයේ මෙනෙහි වුණා. ටික වේලාවකින් ඔසවනවා තබනවා ලෙසත්, පසුව ඔසවනවා තබනවා තද කරනවා ලෙසත් මෙනෙහි වුණා. විලුඹ වදින ආකාරයේ, බර ඉදිරියට යොමුවන ආකාරය සහ මහපට ඇඟිල්ලෙන් පාදයේ පොළවෙන් එසවෙන ආකාරයේ දුටුවා. කකුලේ තදගතිය සහ කාපට් එකේ සුමුදු ගතිය දැනුණා. පාදයේ උණුසුම විනා කාපට් එකේ සීතල අතර වෙනස දැනුණා. සිතෙහි ප්‍රබෝධමත් ගතියක් දැනුණා. සිත පිට ගියේ වාර කිහිපයක් පමණයි. නැවතත් පාදවලට එන බව වැටහුණා. කනින් ඇසෙන හයි පිච් නාදය ඇසුණා. පළමුව ඉතා සියුම්වත්, පසුව තීව්‍රවත් දැනුණා. ඒ දැනෙන්නට වෙනදාට වඩා මදක් කලගත වුණා. ඒ ලෙඩ වූ නිසා පසුගිය සති දෙක තුළ පෙර පරිදි භාවනාව කරගෙන යාමට බැරි වූ නිසායයි සිතුණා. කාලයේ විනාඩි 45යි. පර්යංක භාවනාව. පූර්ව කෘත්‍ය අවසානයේ පර්යංක භාවනාවට වාඩි වුණා. සිත ශරීරයේ වෙත යොමු කළා. තත්පර කිහිපයකින් උදරයේ පිම්බීම හා හැකිලීම වෙත යොමු වුණා. ඒ ඉතා සියුම්ව දැනුණා. පිම්බීමේ හැකිලීම වෙන්ව හඳුනා ගත්තා. විනාඩි කිහිපයකින් හුස්ම නොදැනී ගියා. ඇස් ඉදිරිපිට ඇති කහපාට දර්ශන තලයේ වෙත යොමු වුණා. වරින් වර හුස්ම වැටෙන ආකාරයේ වෙත සිත යොමු වුණා. විනාඩි 25කට පමණ පසු කොන්දේ කැක්කුමට සිත යොමු වුණා. ඒ දෙස අවධානය යොමු කර සිටියා. ඒ මගේ නොවන බව සිතා ගන්න උත්සාහ කළා. වරින් වර මෙම කැක්කුම, උදරයේ පිම්බීම හා හැකිලීම සහ ඇස් ඉදිරිපිට ඇති කහපාට දර්ශන තලය අතර අවධානය විනාඩි කිහිපයක පරතරයක් ඇතිව මාරු වුණා. කිහිප වරක්ම ඇස් ඉදිරිපිට ඇති දර්ශන තලයේ හිඳා බසින ආකාරයක් දැනුණා. ඒ රොකට්ටුවක් වේගෙන් ඇදෙන ආකාරයට දැනුණා. ඉන්පසුව වාහනයක් ටොප් ගියර් එකේ යනවා වැනි සැහැල්ලු අවස්ථාවකට පත්ුණා. දැනුණා. සිතේ ප්‍රබෝධය පැවතුණා. බාහිර ශබ්ද ඇසුණා. කණේ හයි පිච් නාදය ඇසුණා. දැනුණා. සිත පිට ගියේ අවස්ථා කිහිපයකට පමණයි. නැවතත් සිත එනු දැනුණා. එපමණයි ස්වාමීන් වහන්සේ මේ වார்த்தාව.
ඔව් හොඳයි. ඒක අපිට දැන් වැඩේ කෙරේගෙන යනවා. ඒ වගේම වාර්තා කිරීමත් සාර්ථකයි. ඉතින් ඒ වාර්තා කිරීම ඇත්තටම මේ ආධුනික වැඩසටහන කියන එක වැඩසටහනේ නම ඒක නම් ඒකත් එක්ක ගැළපෙලා යනවා මේ කෙනෙක්ට කොහොමද වාර්තාව ඉදිරිපත් කරන්නේ කියන ආදර්ශය මේක තියෙන. ආරම්භය සක්මනේ පරියන්කේ තමන් කොහොමද මේකට එළඹෙන්නේ, සූදානම් ශරීරේ පටන් ගැනීම, ඊට පස්සේ කොහොතනින්ද අයට හිත එන්නේ, ආවන් පස්සේ කොයි විදියටද මේක බලන්නේ, වගේම ඒ ඉස්සරහට යනකොට අලුත් අලුත් මුලින්ම තමයි වම දකුණ, ඊට පස්සේ ඔසවනවා යවනවා තබනවා මේ විදිහට හැමින් හැමින් වැඩි වෙවි තොරතුරු සිද්ධ වෙන හැටි ඒ ඉස්සරහට යන්න යන්න සිහිය වැඩි වෙන හැටි එකත් එක්ක අර මුලදී තිබ්බ අමාරු දේවල් හැලිලා යන හැටි හරි ඒක ගලනේ හොඳට එකතු කරගෙන තියෙනවා ඒ නිසා මේ වාර්තා කිරීම තමන්ට අනිවාර්යෙන් හොඳ මේ උදව්වක් වෙනවා ඒක හැම කෙනාටම ඒක ආදර්ශයක් මොකද කොච්චර අපි භාවනාව සිද්ධ කරත් වැඩේ කරත් අපි මේ වාර්තා කිරීම හරියට කෙරෙන්නේ නැත්තම් ඒක හරියට අපි කරගන්න බැරි වුණොත් අපිට ඒක කරපු දේ තුල ආනිසංසය ඉතා මේ සාමාන්‍ය විඳ ගන්න භුක්ති විඳින්න බැරි වෙනවා අඩු වෙනවා නිසා කරනවා වගේම ඒක ප්‍රකාශ කිරීම සංනිවේදනයත් ඔය විදිහට හදා තියෙනවා ඒ නිසා මේක දිගට මොන විදිහටම කරන්න තියෙනවා ඒ කිසිම අලුත් දෙයක් කරන්න නැහැ ඕකම කරගෙන යන්න ඕන ඒ වගේම මේ කාරණා මං හිතන්නේ මම මේක මතක් කරනවා කියලයි නිතර මේකට කලින් දීලා තියෙනවා කියලයි මේ උපදේශ. නමුත් ඉතින් මේක සාමාන්‍යයෙන් එහෙම ඇහෙන්නේ නැහැ. ඒක කරන්න එච්චර හිත දෙන මේ විශේෂ එකක් නෙමෙයි. නමුත් මම මේ වාරත් ප්‍රකාශ කරනවා. එක්ක තොලුවට අරන් කරා ඒක යොදා ගන්න උත්සාහ කරන්න. ඒ තමයි දැන් ඇවිදිනකොට මේ හොඳට මේ තොරතුරු පැහැදිලිනේ විලුඹ වදින හැටි ධාරයේ ඇඟිලි කොටේ ළඟට හරියටම මේ කාපට් එකේ තද ගතිය කකුලේ සියුම් ගතිය රස්නේ සීතල මේ ඔක්කොම හොතටම අල්ලගා. ඉතින් ඒක සාමාන්‍යයෙන් පුරුදු වෙන කෙනෙකුට මුලින්ම මේ සටහන කියන වම දකුණ කියන කකුල් සටහන ආරම්භය කියන්නේ මූල කර්ම. ළඟට ආකාර. ඒ කියන්නේ මේ යටිපතුලට ඔය දැනෙන දැනීම් ටික. ඒකේ වෙනස, කකුලේ වෙනස, තද සියුම් බව, රස්නේ සීතල බව මේ විදිහට ආකාරයන් තේරුම් ගන්නවා. ඒක ආකාරයන් එකම ස්වභාව ලක්ෂණ ඊළඟට එනවා. ඉතින් මේ විදිහට මේ ගලාගෙන යනවා. ඉතින් යන්නේ මේ ගලාගෙන යෑමේදී තව එක දෙයක් කරන්න තියෙනවා ඕකට. මේ වගේ දැනි මෙච්චර හොඳට වමේ දකුණේ මේ ස්පර්ශයන් තේරෙමින් වටහා ගනිමින් අඩි කීයක් එක දිගට තියන්න පුළුවන්ද මෙන්න මේක එකතු කර. ඒ වගේම වාඩි වෙලා උෂ්ම වාර එහෙම නැත්නම් පිම්බීම හැකලීම නෙමෙයි මතු කරගත්තේ පිම්බීම හැකලීම වාර ඔය විදිහට හොඳට ප්‍රකට වුණාන් පස්සේ වාර කීයක් වගේ එක දිගට බලන්න පුළුවන්ද එන උත්සාහය එක තමන්ගේ භාවනාවේ ප්‍රමාණාත්මක වර්ධනයට උපකාරයි. ඊළඟට තව කක් තියෙනවා එකතු කරගන්න. මේක දැන් පිට එහෙම හෙදෙව්වනේ. දෙව්වා නැවත කකුලට ගත්තකි. කොහෙත හුස්මට ආපහු ආවා කියලා එක ප්‍රකාශකුත් උත්තරයක් තියෙනවා. ඔන්න ඔය දෙකේ ඊළඟ අවස්ථාවට සූදානම් යන්න ගිහිල්ලා ආවේ කොහෙටද? වමටද? දකුණටද? විලුඹටද ධාරයටද කොට්ටෙටද ඇඟිලි වලටද එහෙම නැත්නම් වෙනත් මොකක් හරි වෙන්න පුළුවන්ද ධනේශේ ඇඳුම් ගෑවෙන එක සමහර විට කෙනෙක්ට උත්ම වෙන තක්න ඔළුවේ ගැස්මට වෙන්න පුළුවන් මේ විදිහේට හරියටම දැන් ඒ ගිය එක දන්නෝ ආපහු ආවේ මොකේටද ඒ ආව බව දන්නේ කොහොමද කියන විමසීමත් බලන්න. ඇත්තට මේකෙන් අවධානකම වැඩි වෙන කෙනෙක් සිහිය වැඩි වෙනවා. ඊළඟට පරියන්කෙදිත් උත්මකට ගෙවුනම් පස්සේ මේ කියනවා තිබීම හැකලීම ගිහිල්ලා ආලෝක පැත්තට උත්තර ගියා ගිහිල්ලා ආයි වරින් වර හුස්ම මතුණා කියන වචනේ විතරයි තියෙන්නේ. ඒ හුස්ම කොහෙද? ඒ හුස්මේ ස්වභාවය මොකද්ද? ඒක ආශ්වාසයෙන්ද ප්‍රශ්වාසයෙන්ද ආවේ? ඒක වඩේද රහයේද පපුවේද? ඒක මොකක්වත් සම්බන්ධයක් නැහැ. හුස්ම කියන වචනේ පාවිච්චි මුල කර්මස්ථානේ තිබුණේ තිබීම හැකලීම. එන්න මේ විදිහට මේක හොතට තව සිව් කරලා ඇතුළට බහින්න පිරිසිදු කර. ඊයේ කොහෙටද? ඒක දන්නවා. ආවා. ආවේ කොහෙටද? ආව හරියට ස්ථිර කරගන්නේ කොහොමද? ඕන විදිහට බලන්න ගත්තම ඔය දැනට කෙරෙගෙර යන මට්ටම හොඳයි. ඒක ඉස්සරහට තව වර්ධනයක් සිද්ධ වෙලා ඉවේ.
බොහොම පිං ස්වාමින් වහන්සේ දැනට ලිඛිත වාර්තා නම් එපමණයි අපිට ලැබුණේ. මේ සහභාගි වෙන ඔබට අවස්ථාව තියෙනවා මේ ස්වාමීන් වහන්සේ වෙත ඔබේ අත්දැකීම් හෝ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේ හෑන්ඩ් රේස් ඔප්ෂන් එක තෝරාගෙන මේ ඉදිරිපත් වෙන්න. මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න කියලා ඔබ සමගින් කාරුණිකව ඉල්ලා සිටිනවා. හොඳයි, නදීප් මෙල් මහතාට අවස්ථාව තියෙනවා.
වීයකොර මේ හැලුන ස්වාමීන් වහන්සේ අද මම හිතන්නේ
හන්දට හිතන සර්නේම්
සර්නේම් කියලා නේ. ඒක තමයි හොඳයි, අලුත් සර්නේම් එහෙකුත් හම්බෙච්ච එක. ස්වාමීන් වහන්සේ මම මේක මේ පළවෙනි පාර නෙමෙයි ස්වාමීන් වහන්සේ නෝටිස් කරේ. දැන් අවුරුදු 2020 ජූලි මාසේ පළවෙනි පාර ඒ අත්දැකීම ආවේ ස්වාමීන් වහන්සේ. එතනදී අර අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ නොපිට ගැහුවයි කියලා. අන්නේ අත්දැකීම ජූලි මාසේ වහන්සේ ඒ අවුරුද්දේ 20. ඊට පස්සේ දවස් කීපයක් කරගෙන අර කෑම් වල තියෙන ඒ රස වෙන් කරගන්න හැකියාවක් එහෙම තිබුණා ස්වාමීන් වහන්සේ. ටිකක් ටික 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 ඔන්න ආපහු ඒ රහ දැනෙන්න වගේ ගත්තා. ආපහු එහෙම එකක් මේ දැන් සති දෙකකට තුනකට වගේ නොපිට ගන්න සීන් එක නේ ස්වාමීන් වහන්සේ. ඔය කෑම වල තියන්නේ ඔක්කොම එක රහයි ස්වාමීන් වහන්සේ. සීනි දැවිල්ල දැවිල්ල දැනනවා. නමුත් අර ඒ රහ වෙන් කිරීමක් නෑ ස්වාමීන් වහන්සේ කෑම කනකොට. මට නිකු ස්වාමීන් වහන්සේට තාම ලිව්වෙත් නෑ මොනක්වත් විස්තරයක්. ඉතින් හිතුණා ස්වාමීන් වහන්සේලා සමග බෙදා හදා ගන්න ඕනයි කියලා. මේ අත්දැකීම මොකක්ද කියලා දැනගන්න ස්වාමීන් වහන්සේ.
මේ නෑ දැන් නේද මොකද්ද මන්කි පොක්ස් කියලා එකක් තියෙනවනේ. මේ එක්ක ලක්ෂණයක් දෙක දන්නෙත් නෑ. ඔකේ රෝග
ලක්ෂණ
මොකද මේ රස දැනෙන්නේ නෑ කියන්නේ.
ඒ වගේ පැත්තකට යන්න එපා. මේ ඔව් මේ මම මොකද එක දවසක් try කරා. දැන් උදේ wife stay එක හදලා දෙලෝ ස්වාමීන් වහන්සේ. කෙනේ රසීනි රහ දැඩෙන්නෙම නෑ. පස්සේ මම උදේ ටිකක් උදේ ඉඳගෙන මම හදාගෙන මා සීනි දානවා පිරුවා. තමයි වෙනද දානේ සීනි හැදී දෙක හමාර වගේ ප්‍රමාණයම දාලා ඒ ඔක්කොම රෙසිපි එක එකමයි. තමයි ස්වාමීන් වහන්සේ මේ රහ දැඩෙන්නේ නෑ. හැබැයි දැවිල්ල මට සති තුනකට ඉස්සෙල්ලාගේ ෆ්ලූ එක වගේ හැදුණා ස්වාමීන් වහන්ස. නමුත් කොහොම වේ වෙනසක් දැනුන්නේ නැහැ. නමුත් මට හිතා ගන්න බැරි ස්වාමීන් වහන්ස මොකද්ද මේ කියලා ලට ගෑම් වලට තියෙන අර වේතකමමයි කියන්නේ බැහැ ස්වාමීන් වහන්ස. ඒත් එහෙම වන් අර මගේ අර ගානම දන්නවා ස්වාමීන් වහන්ස. ටිකක් කනකොට මේ ප්‍රමාණය තමයි මට කන්න පුළුවන්. බෙදාගත්තත් දැන් වයිෆ් වැඩිපුරපත් එකද දාලා තිබ්බත් මං කියලා අයින් කළ දෙන්න කන්න බෑයි කියලා මෙච්චර. එහෙම හේකුත් නෑ ස්වාමීන් වහන්සේ. ඒක අර පෙරේත කමට කනවායි කියලාත්. නමුත් අර ටේස්ට් එකේ පොඩි වෙනසක් මේ දැනෙන ගත්ත ස්වාමීන් වහන්සේ නිකන් අර ඔක්කොම නිකන් එකම රහ වගේ ගතියක්
දැනෙනවා. ඔය ඒක මේ බලන්න හොඳට ඒ කියන්නේ පරීක්ෂා කරන එක සතියටම හතියම පාවිච්චි කරන්න ඔය වැඩේ නේද? ඒකෙම තමන්ගේ ජීවිතේට ගැටලුවක් නොවෙනව නම් එච්චරයි. ඒ නිසා මේක දැනෙන්නේ තවත් දැනීමක් විතරයි කියන එක යන්න. නමුත් සාමාන්‍යයෙන් අපි සතිමත් වෙනකොට ඇත්තටම රහ වෙන වෙනම තේරෙනවා. වෙනදට වැඩිය රහ තේරෙනවා වගේ පැත්තක තමයි සාපේක්ෂව කියවෙන්නේ. ඒ නමුත් අර ටික ටික හොඳ මේක හදාගත්තම ගොජේ වගේ ඔක්කොම එක තියෙනවා. විශේෂයෙන් ඒක දිහා යන්නේ නැහැ කියන පැත්තක් තියෙනවා. ඒ නිසා මේ පටන් ගන්නකොට හරි උත්සාහයක් ගන්න අපේ මේ භාවනාව උත්සාහ කරන අපේ දක්මන පරියන්කෙම තමයි. පටන් ගන්නකොට වම් දක්ුණ හරියට බලන්න ඕනේ, ගන්න ඕනේ, අරගෙන හරියටම මෙනෙහි කරන්න ඕන. වම් දැන් වම් දක්ුණ. ඊට පස්සේ ඒකට දැනෙන දෙයට යන්න. ඊට පස්සේ කියවෙන්නේ නැහැ. අන්න ඒ වගේ වම් දක්ුණ මුල කර්මස්ථානේ පිට ගියාම ආපහු ගැනීම මේක කරන බලන්න අඩු ගන්න මුල් කටවල් දෙක තුනේ හරි මේක පාත් කියලා. ඉතින් එහෙම නැත්නම් අපිට ඒකෙන් අපිට තව වාසියක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් ටික දවසකට නම් අපිට ඒක අඳුර ගන්න පුළුවන්. සයේ ඇති වෙච්ච වෙනසක් නැත්නම් ස්ථිර නැති බව. දිවේ රසය වුණත් සාම දිවේ හැමදාම දිව තියෙන්නේ නැහැ නේද? ඒවා වෙනස් වෙලා යනවා. ඒ පැත්තට අපිට තේරුම් ගන්න හරි ලේසි. මේ හැම මොන දේ තේරුණත් මේ වැත්ත දේවල් ප්‍රත්‍යක්ෂ වෙනි කතා කරන්නේ සතිමත් උට අපිට පුළුවන් මේ කයේ තියෙන ඒ භාෂාව තේරුම් ගන්න. කය පණිවිඩයක් අපිට දෙනවා. ඒ දෙන පණිවිඩය තේරුම් ගන්න. අරගෙන ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ ඉතින්. බොහොමඩක් ගන්න පුළුවන්. බොහොමඩක් සාමාන්‍ය කටයුතු වල ගැටලුවක් නැහැ. ඒ නිසා මේ තවත් අලුත් දැනීමක් ආවා. ඒ තමයි වෙනදා මේ තිබ්බ සාමාන්‍ය වෙන වෙනම දැනෙන ස්වභාවය නෝ සාමාන්‍ය ස්වභාවය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම ප්‍රකට කරලා දෙනවා ඇඟ. කයත් එක්ක ඉන්න එකේ වාසියක්. කියලා මේ හැමදේම අපේ වාසියක්ම ගන්නවා. උට ඊට අමතරව අර දේවල් තියෙනවා. මේ වෙනස් වීගෙන යනකොට ඒක එන්න උත්සන්න වේගෙන එනකොට අපි මේ සාමාන්‍ය කෙනෙකුට කලින් ලෙඩක් හැදිලා අමාරු වෙලා ස්පිරිතාලේ යන්න කලින් බෙහෙත් ගන්න කලින් මේ කයෙන් එන පණිවිඩය හරහා ඉක්මනින්ම පිටන්න. අර දොස්තරට වැඩිය මොකක්ද අසනි. ඒ නිසා ওই සමහර දේවල් ඉතහාම අමාරු හැයල. ඒක සරලක මට වුණා මම ඔය. මේ මේ ඉන්න කාලේ පිට මේ එහෙට ලනුපැදුරක් ගෙනියා. ඉතින් ඔය වැඩ කරන කාලේ ඒකත් එක්ක ඉන්නේ ඔමාන නිසා මේ සක්මන ලනුපැදුර ගෙනිච්චා. ඉතින් ඔය එළිය දාගෙන ඉන්නත් එහෙනේ කාමරේ ඇතුලේ තමයි හරහට සාමාන්‍ය හොඳ දිගක් තිබුණා. අඩි 15ක සක්මන මේ ලනුපැදුර දාගත්තා. හැබැයි ඕක මෙහෙ ඉන්න අතරේ ලක්තාවේ එහෙ මෙහෙ යනකොට පිටිපස්සේ දාගෙන යනෝනේ. දැන් මම දන්න හිතවත් කෙනෙකුට පූජා කරලා නෝ පස්සේ ඒක දාගෙන යන්න උනා ගාලේ නම් කොළඹ පැත්තේ යනකොට මේක පිටිපස්සේ තියෙන්නේ වාහනේ AC එකත් එක්ක මේ යම් අමුත්තක් මට දැනුණා. ඒ කියන්නේ දැන් මේ පොඩියට ඊට පස්සේ මේ ඒක ඉතින් දැනීමක් විතරයි. මම දන්නේ නැහැනේ මේක දැන් මේ ලනුපැදුරක. හැබැයි අලුත් දෙයකට තියෙන ලනුපැදුර තමයි. ඒක දුන්නා. ඊළඟට අපි හේතරෝමයි වන්සලක් තියෙනවා. හෙටත් පූජා කරන්න අදහින් දවස් තරපදරු කීපයක් අරන් ගියා. දෙකක් හෝ තුනක්. ඒකෙදි එහෙ පැහැලා ඒක ආයි වාහනේ දාගෙන යනකොට ඒක කැබ් එකේ යන නිසා මං කකුල් දෙකේ අර තමයි මං තියාගත්තේ. ඒක උඩ අකුල් තියා පාටි වෙලා යනකොට අර මේකම තිබුණා. අමුත්තක්. මොකද්ද අමුත්තක් තියෙනවා. ඒක මතකේ විතරයිද. ඊට පස්සේ ධනපදරොන්න කාමරේ දා ආගෙන ඉතින් දෙකට දැන් වැඩේ කෙරෙනවා. වැඩේ යනවා මේ අනුතර වැඩ. මේක දැන් AC එකත් එක්ක වෙන්නේ මේකේ තියෙන අර මුහුදු දූවිල්ල ඇවිස්සෙන. ඇවිස්සලා මේක දැන් නහයට ගිහින් දැන් මට මේ ඉර කරව අමාරුකම්. ඉතින් දැන් අමාරු කරාට දැන් තෙම ගතිය කුගුර හිරවිල්ල හුස්ම ගැනීම අමාරුවක් විතරයි ඉන්නේ. දැන් හිතා ගන්න බෑනේ. ඉතින් යනවා බෙහෙත් ගන්න. ඇත්තටම ඒක ලංකාවේ උත්තරලා ඉතින් හම්බෙලා ඉතින් අපි කතා කරලා බෙහෙත් ගන්න හොයා ගන්න බෑ. ඒක ඊට පස්සේ ලේචේ ලේවල කිසියම් ප්‍රශ්නයක් එන්නේ ඉන්න අමාරුයි. දැන් එන්න බෑ. මට ඇවිද ගන්න බැරි තත්ත්වයට එනවා. ඇයි බෙහෙත් උත් බොනවා දැන් ඒ දැඟට පණක් නෑ. කොහොම යනකොට එක පාරක දවසක හැඳේ ඉන්නකොට නිකමට හිතුනේ මොකද දන්නේ කියලා. කියන තක්කාල හෙම්ම වැඳෙන්න හිට මේක එළියට ඇදලා දැම්ම දාලා කාමරේ හේදල හෝදලා දැම්ම යත්ත තිවුණා ලොකු අර තිවුවිල්ල. ඒක දානකොටම වගේ හිතද බන්ද හොඳ මේ සැතියට 30ක් විතර හොඳ පැත්ත හොඳත්. ඊළඟ දවස වෙනකොට අර පණ නැති වෙච්ච හම්තුණා. මේ නිින්ද සම්පූර්ණයම කැඩලා දුන්නේ. පැය දෙකට තුනට බහිනවා නිින්ද. නිින්ද නැති. ඊපස්සේ මේකෙන් තේරුම් ගත්ත. එතකොට අර දේවල් මතක් වෙනවා. කලින් වෙච්ච දේ. හේදිත් එහෙම වුණා. ඊට පස්සේ ආපහු පිට යන කොටත් වුණා නේද? මේකේ මුල කෑල්ල ආවා. ඊට පස්සේ තේරුම් ගත්තා මෙහෙම එකක්. ඒ නැත්තම් දැමුකෝ දැන් මම ද හොයාගත්තේ නැත්තම් කවදාවත් හොයන්න හම්බෙන්නේ නැහැ. දොස්තරලට හෝ පරීක්ෂණවලට. යාර එක එක ශරීරවල තියෙන වෙනස් ස්වභාවය ඒකට ඔප්පු දෙන්නේ නැති හැටි. ඉතින් මේ එක මොහොදු වැල්ල හරහා වෙන එකක් තමයි තේරුනේ. يعني මොහොද නෑවට මොහොද වැල්ල ඊට දැන් ගියත් මේ පෙරේදා තියෙනවා. එහෙම එකක් නෑ. මේක මේ විදිහටම වෙන්න ඕන. ඒක වෙන්නාම තමයි ඒක සිද්ධ. يعني ඒ වගේ ඔය එක එක දේවල් තියෙන ওই විදිහේ දේවල් අපිට තියෙනවා වාසියක්. අතිමත් වෙනාට මේ තමන්ගේ කයෙන් එන පණිවිඩය හරහා මේ ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ප්‍රධානම දේ තමයි මේ ස්ථිර නැතිකම. හැමදාම එක කයක විදිහට තියෙන්නේ නැහැ. ඒ සාධක ඒවා වෙනස් වෙනවා. ඒ වගේමයි ඒ සාධක තියෙද්දි කාලෙත් එක්ක තවත් වෙනස් වෙනවා. එකම තත්ත්වෙදි වුණත් එදා වගේ නෙමෙයි අද ප්‍රතික්ෂේප කියලා මේ ස්ථිර නැති බවම තමයි ප්‍රකට කරලා දෙන්නේ. එහෙනම් මේ දැන් එන්න එන්න මාර්ගඵල වැඩි වෙන හින්දා රහ අඩු වෙනවා කියලා නිකන් හිතා ගන්න යන්න එපා.
සෝනස් අර මොකද මට මතකයි ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක කියනවා ඔය ගොඩාක් ඔය විපස්සනා කරනකොට රැඟට මහන්සි අර හොඳ ආහාර ගන්න ඕනේ. ඉතින් අර මම පුළුවන් තරම් එහෙම ඒ තෝරා බේරාගත්තු කෑම තමයි ගොඩක් වෙලාට කන්නේ. ඉතින් කය අර පෝෂණය කරන්න ඕනේ හින්දායි කියලා අර ඒ පාවුනායි කියලා සමහරවිට නොකහිටියොත් තවත් ඇඟ දුර්වල වෙනවා ස්වාමීන් වහන්සේ. ඊට අමතරව එක සැරයක් මට මතකයි නිසරමණේ ඇවිල්ලා ඉන්නකොට අපි පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා අර ආහාර මිටක් පූජා කරනවානේ ස්වාමීන් වහන්සේ. එතරදී අය ලොකු ස්වාමීන් වහන්සේ මම මගේ කැමරේ එකද කියලා මේ ඔහොම කාලා බෑ තව කන්න ඕනයි කියලා වෙනම හැදි දෙයක් අරගෙන ආපහු දැම්ම මගේ පාත්‍රෙට.
ඒ නිසා ඒක දැන් බුදුහාමුදුරුවන්ගේ කියනවා මේ පරණ පිඩුම් වෙච්ච රොටි කෑල්ල බිමේ තිබ්බත් රසනහර නුවක් පිනා යනවා කියලා. ඒ වගේ මේ සතිමත් බවත් එක්ක සංවේදී බව තමයි වැඩි වෙන්නේ. ඒ සංවේදී බවෙන් තමයි අපිට මේ ස්ථිර සතිව ප්‍රකට කර ගන්න හැකියාව වැඩි වෙන්නේ. ඒ අවධානයේ සංවේදී බව වැඩි වෙන්නේ. ඒ අතරතුර මේ වගේ වෙනස්කම් අසු වෙනවා. ඉතින් ඒක මෙහෙම ඇත්තටම හොඳක්. ඉතින් ඕක දිගට තියෙනවා නම් ඒත් අපිට හොඳක්. දැන් ඔය කියන ස්වභාවය නම් දිගට තියෙන ඇත්තටම ඉති රසරාගෙන් තැහෙන විමුක්තක් වෙන්න අවස්ථාවක්. ඒ නිසා ඒකත් ප්‍රයෝජනෙට ගන්න. කොහොමවත් මේ සාමාන්‍ය ජීවිතේට බාධා වෙන්නේ නැත්නම් අතන ඉපයක් නෙවෙයි. ඒ වගේම මේක දිගට තියෙනවා නම් අනේ කොච්චර දෙයක්ද මෙහෙම මේ දැනෙන්නේ අපි වතයි දිලා යන්නේ කියලා අනිවාර්යෙන් ඒකගේ වාසියට අපි ප්‍රයෝජන ගන්නවා. ඒකත් සතිය තමයි මුල අපි බලනවා මේකත් එක්ක. ඒකත් මේ වගේ තවත් අවස්ථාවක් අහමු කියනකොට කියලා දෙන්න හරි ආවක මටත් වුණා. ඕක වෙන වෙච්චර කලකින් නැති වෙනවා. එහෙම නැත්නම් ඕක දිගට දිනන එක තමයි හේතුව. ඒ වුණාට ඒක බාධා වන්නේ නැහැ. හොඳක්මයි උනේ කියලා.
එහෙම සරණස බොහොමකින් තේරවස්සරණස.
දනු කියලා කෙනෙක්
එයාට අවස්ථාව දෙනවා. මේ මොකද එයා කලින් ඉඳලාම ඉන්නවා මේ චැට් එකේ. දනු ඔබට පුළුවන් අන්මියුට් කරලා.
හරි. එහෙනම් දැන් නම
ඇහෙනවා. ඔව් කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. පොඩි උපදේශක් බලාපොරොත්තු වෙන දැන් ප්‍රශ්නය අහන්නේ. මම මේ ගුරු සහායක කෙනෙක් වගේ ඒ විදිහට මම වැඩ කරනවා ස්කෝල් එක. ඒකේ මට ADHD, autism වගේ ළමයි එක තමයි වැඩ කරන්නලා තියෙන්නේ. හැබැයි ළඟකදී ඉඳන් මට මේ down syndrome ළමෙක් එක වැඩ කරන්නලා තියෙනවා පැය දෙකක් දවසකට. يعني lunch time එකෙන් පස්සේ. ඉතින් ඒ වෙලාවේ ඒ ළමයා හරීම දඟයි කියන දෙහන්නේ එහෙම එයාගේ behavior එක හරීම අමාරු පාලනය කරන්න. ඒ හින්දා මට නිකන් මටම තේරෙනවා මම සතියෙන් මං ඒ වැඩ කරන්න මං බොහොම උත්සාහ කරනවා. ඉතින් මටම තේරෙනවා මට ගොඩක් තරහ යනවා, මම නුරුස්සන ගති එක මට වැඩි වෙනවා කියලා. ඒක මටත් හොඳ නෑ. ඒ දැමල් ළමයට අනුකම්පාවෙන් මම උදව් කරන්න යන්නේ. ඒක මට يعني මට තේරෙනවා මට ටිකක් ඒක මට يعني වැරදි පැත්තට මගේ හිත යනවා කියලා. ඉතින් මම මට පොඩි උපදෙසක් බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නේ අහන්න. බොහොම ස්තුතියි.
එතකොට අපි දැන් සතිය වඩන්න කෙනෙක් නිසා මේ විදිහට අපි කරගෙන යන නිසා දැන් මේවා මේ සක්මන පරියන්කය අති වශයෙන් අපි සතියක් වෙන්න ඕන නේද කරන්න ඕනේ. කොහුණුවත් එක්ක තමයි ඔකේදී අපි උත්තර බලන්නේ. ඒ නිසා දැන් ඔතනදී මේ ඔව් මේ නිසා කරනවා සහ විදිහට ඉස්සෙල්ලා තමන්ගේ සක්මන් පරියන්ක පිළිබඳව අර විදිහට ලියලා තිබ්බ වගේ වාර්තාවක් ඉදිරිපත් කරගෙන එතකොට තමන්ගේ භාවනා පැත්ත හැදිලා එනවා. ආධ්‍යාත්මික පැත්ත හැදෙනවා. එතනත් එකම ඕකේදී අපි දන්නවනේ හොඳටම මේ මේ දැන් අපි සරයක් ගියා කළුතරය හෙදවිදුහලට ගිහාම ඉතින් පුදුම සේවයක් නේ ඔය පිරිසගේ වෙන්නේ හෙදි කියනකොට නර්ස්ලා. එතකොට මේ එතන මේ ඒකේ අර එතකොට මේ මම ඉතින් ඔය පෙන් එක දෙන්න ඕනෑ වීඩියෝ හදන්න ඔය වයර් ගහන්න එතන කට්ටියගේ වැඩ බැලුවා මොකද වෙන්නේ කියලා ගන්න ගමන් එතන ඒ උපදේශන එහෙම නැත්නම් ඒ ගුරු මණ්ඩලේ ප්‍රධානී එතන ඉන්නකොට මං ඇහුවා දැන් මේ මෙහෙ මේ 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 ගුරු විද්‍යාලේ විදුහලේ දැන් මේ කෝස් එකේ මේ මොකද්ද තියෙන මේ මේ වගේ සතිමත් බව එහෙම නැත්නම් දැන් අපි සතිමත් බව කියන්නේ මේ වැඩසටහන ඉතින් ඕක වුණ අවුරුද්දට එක දෙකක් වෙයි මේ වගේ ආරාධනයකට ගියාම මම ඒ ඇරෙන්න මේ කෝස් එකත් එක්ක යන ධනාත්මක චින්තන වගේ හරි මොනවා හෝ මේ අධ්‍යාත්මික පැත්ත වැඩෙන මොකද්ද තියෙන අංගය මුළු මේ අංශ මේකත් එහෙම එකක් නෑ කිව්වා. ඒ වල පුදුමයි මේ ශේත්‍රය මෙච්චර මේ අමාරු ශේත්‍රයක් එක මේ නම් පරිසරයක ගත කරන්නේ උනාට හරි චාල පිරිසක් කියන ප්‍රසිද්ධ ශේත්‍රයක්. ඒකේ මේ වගේ එකක් නැහැ. ඉතින් එහෙව් තියෙද්දි මේ කොච්චර වැඩ කිරීමක්ද මේ වෙන්නේ. එතකොට අර ඒක අපේ අයට හරි තැනක් තියෙනවා. දැන් පිටරට උනත් හොඳ මේ තැනටත් ඔය මේ පිටරටවල ඔය ඔය අංශවලට සෑහෙන්න ලංකාවට උගක් හොඳ නමකුත් තියෙන තැනක්. හරි ලොකු ගෙවීමක් පටි වලට යන ඒ නිසා ඒකට හේතුව බැලුවම අර අපේ පැරණි මේ සිංහල බෞද්ධකම සිංහල මේ අතීතෙන් ආපු අර මේ තියෙන අර බෞද්ධ ආභාෂයෙන් ලැබෙන අර ගති ටික සේවහරහා තමයි මේක වෙන්නේ. ඒ නිසා දැන් මම මේ මතක් කරන්නේ එතෙන්ට යන්න දැන් ඒ පැත්ත කියන්නේ මේ ගොඩක් ඉන්නවා මේ මෙසේස්ට්‍රේ දක්ෂයි ඉන්නවනේ දැන් ඒ අය මේ වගේ සති වැඩසටහන සතිමත් වෙන්නෙත් නෑ භාවනා කරන්නෙත් නෑ මේ වගේ ඔය වගේ සම්බන්ධ වෙලා මෙහෙම සාකච්ඡා නොකර ලොකු ඔය වගේ මේ කෙනෙක් ළමයි වගේ ළමයි එක්ක ඉන්න ලොකු පුහුණුවක් තියෙනවා. ඒ කාලයත් එක්ක අත්දැකීමනුත් වෙන එක තියෙනවා. නමුත් ඒකේ දක්ෂා ඉන්නවනේ පැහැදිලිව නේද? තමන් එක්ක ඉන්න ඇති තමන් දන්නවනේ. ඒක තියෙනවා. ඉතින් ඒ පැත්ත කාලෙත් එක්ක එන්න අරින්න එක වෙනම එකක්. දැන් ඔය සාකරණ පැත්තේදී අපි සතිමත් වෙද්දී මේ ළමයා ගැන අනුකම්පා කිරීම අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඒක එයා ගැන හිත හිත බාහිරෙන්නේ. ඒක අපි බාහිරට හිත යවලා මෙයා ගැන බලන්න ඕනේ. එහෙම නෙවෙයි. මට කරන්න දේවල් ටිකක් තියෙනවානේ ඒකම. එහෙම නැත්නම් මගේ රැකියාව. ඒ රැකියාවේදී මම මෙයා එක්ක කොහොමද දැන් ඇසුරු වෙන්නේ? ඒක තමයි සතිමත් වෙන්නේ. එතකොට ඔන්න දැන් මෙයාට මෙයා හොඳට ඉන්නවා දැන් ආතරේ. නැත්නම් දැන් මං වගේ හිත කැමති මෙයා මේ විදිහට ඉන්නකොට. උඹට ඒක අපි දැනුවත්. ඊළඟට දැන් මේ උඩටම මෙයා මුරණ්ඩොයි ඒ වෙලාවේ මගේ හිත පුතුම තරහක් එනවා. ඔය දැන් ප්‍රකාශ කරා වගේ. ඒක හොඳ දැන් මේ සතිය ගුණාංගනේ. දැන් මේ විදිහට තේරෙන. තේරුණාම අසත් මේ අනිත් සාමාන්‍ය මිනිස්සු මොකද කරන්නේ ඔය වැඩ කාර්ය එහෙම ළමයින්ට පුදුම විදිහට මේ හානි කරන අය ඉන්නවනේ. මේ CCTV එකට තමයි අහුවෙන්නේ. මේ තමන්ගේ මහ වේලමයි දාලා යනවා බලා ගන්න සමහර විට ඩේකියක් සමහර විට ගෙදර පුදුම විදිහට මේ ළමයි අමුතු අසනීප හැදී ගිරෙනකොට පස්සේ හොයලා බලද්දි තමයි දන්නේ කන කවන්නේ බලෙන් ගහ ගහ හරි ඒ වගේ වද දීලා. මොකද එයාට ඒ පාලනේ නැහැ තරහව බව දන්නේත් නැහැ. එයාට උඩ මේ අර තමන්ට උඩ දිහට පවත්ත ගන්න එයාට ධර්මයක් නැහැ අධ්‍යාත්මයක් නැහැ. නමුත් අපිට තේරෙනවා අර දැන් තරහ ගියා මෙන්න මේ මෙයාගේ මේ ක්‍රියාකලා ඒක හොඳටම ඒක තමයි ඒක ඒක දැනගත්තු ගමන්ම අපේ කියන්නේ නැහැ මේ අට නරක වෙන්නෙම නැහැ. ඒ නිසා වෙන කුද ඒකට තදින් අල්ලලා පොඩ්ඩක් හිටවන පොඩ්ඩක් වාඩි කරවන පොඩ්ඩක් එහෙම කර ඒ දේවල් කරන්න ඉඩ තියෙනවනේ එහෙම කරන්න වෙනවනේ මේ සමහර අවස්ථාවල. ඒකත් දැනගෙනයි කරන්නේ. දැන් මේ මේක වෙන්නේ එනිසා මේ මේ කරන හැම තීම සතිමත් කෙරෙනවා ඒකට හැබැයි ආපහු පශ්චාත්තාප දාගන්න. ඒ ගැනීම සතිමත් වුණා නම් මේ අයියෝ මම මෙයාට මෙහෙම කරා නේද, මෙහෙම නෙවෙයිනේ කියලා තියෙන බුදුහාඳුරෝ මෛත්‍රී කරන්නේ සත්වයන්ට. ඒ කතා නෑ මෙතන. ඒක මේ අපි නියම මෛත්‍රිය තමයි මම තම සතිමත් වෙන එක. තමන් සතිමත් වෙනකොට එයාට හානින් වෙන්නේ නෑ. අරක ආරූඪයක් හිතෙන් හදාගත්ත එකක්. අර එන ඇවිස්සින්න තරහව යට කරගන්න ඒකට අකමැති වෙලා මේ වංචාවකින් අපි කරනවා මේ. හොඳ නෑ. ඒක හොඳයි අර පාලනයක් නැති වැඩකාරයෙකුට වගේ මෛත්‍රිය එයාලට දෙන්න ඕන බලෙන්. හරි මොකද එයාලට සතිය කියන එකක් හිතා ගන්නවා නැහැ. එහෙම නිතරම එහෙම එකක් දන්නේ නැහැ. ඒ නිසා ඊට අඩු මට්ටමේදීන මෛත්‍රිය කරුණාව කියලා අර ආරූඪ. ඒවා ඉතින් රඟපෑ. නමුත් ඒවත් නරක නැති එක අවශ්‍යයිනේ. ඒ වගේ අයට. නමුත් අපි දැන් මෙහෙම සතිමත් වෙලා සහ මේක තේරෙන මේ මට දැන් මෙන්න මෙයත් එක මේ විදිහයි. අරයත් එක මෙහෙමයි. මේ වැඩ කරද්දි මේ තබා වෙනවා කියලා දැනගන්න එක තමයි දියුණුව. ඒකට වෙන්න අරින්න. තව හොඳට තමන්ගේ මේ පැත්තට වුණුව හදාගෙන ඒ වෙලාවට ජීවත් වෙන එකත් එක්ක. වෙච්චදී පසුතැවෙන්න එක පසුතැවීම එනවා නැති වෙන්නේ නැහැනේ සමහර තැන් වෙලදී. නමුත් සිස්ටම් අපිට ඕන විදිහට මේක වෙන්නේ නැහැ. වෙනකොට එක මේ පසුතැවීමට දාන්න එපා. දාපු ගම මතක තියාගන්න පසුතැවෙනවා කියන්නේ කෙලෙස.
එහෙම
අන්න ඒක ඔව්. එහෙම හිතලා මේ දැන් මේක වැඩ නැහැ කිවරයි. දැන් මේකේ එතන යම් හෝ වැඩ පාඩු කරන නම් ඒක වෙන්නේ තව අවධානය වැඩි කරනවා මේ මොහොතට. කියන්නේ සාමාන්‍ය විදිහට කටයුතු කරගෙන යන්න. ඒ අතරේ අර මං කිව්ව පිට මේ සත්‍ය වඩන්නේ නැති ඔය සාමාන්‍ය මේ 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 ශේෂ්ත්‍රේ දක්ෂයෝ ඉන්නවනේ. අනේ දක්ෂයෝ ගේ පැත්තත් තේරුම් ගන්න. මේ මිනිස්සු මේ සිහිය වඩලා නෙවෙයිනේ බලන්න ඔය ඇගේ ඒ පුරුද්දෙන් සහ ඒ තිබ්බ යම් යම් දේවල් වලින් කරගන්නවා ඉතින් මටත් උනේ. කියලා මේ පැත්ත අනිත් පැත්තට එකතු කරගන්නවා කාලෙත් එක්ක කොහොමත් අපේ මේ මේකදී එතකොට දක්ෂ ප්‍රවීණ වෙනවනේ කොහොමද ඔය වැඩේදී. ඒ නිසා අධ්‍යාත්මයෙන් යනකොට කොහොමදත් ඒක ඉක්මනට දෙගුණ දෙගුණ වෙනවා. ඒ නිසා මේ සිහිය අතිමතුව පාවිච්චි කරන්න අර මේවා දෙන්න එපා. තමන්ගේ ව්‍යාකලාපයට හොඳ නරක දීලා මේ නිකන් තමාව මේවා කරගන්න පීඩනය දෙන්න යන්න එපා තමන්. ඒක
එහෙමයි
හසේ කරගෙන යන්න. එතකොට මේ රාජකාරිය අපිට තෘප්තිමත් එකක්.
එහෙමයි. බොහොම පිං සාමි මහන්ස. බොහොම පිං.
දැයි ඇහෙනවද අජිත් මහත්මයා උසවලා ඉන්නවා?
ඇහෙනවා හැමදෙනේ. ඔබ වහන්සේට ඇහෙනවද දැන්?
හරි
හොඳයි.
ඔලි මතක් කරන්න ඕනේ.
අපි හැමදෙනේ
ඔයට එහෙම උදව් උපකාර කළා වැඩි හොඳ තාත්තා සිද්ධ වුණා.
සන්තෝෂයි හැමදෙන්නේ.
ඒකෙදි තින් අර ගලවත් තානේ අලුත් එකක් නිසා මේ වැඩි ප්‍රචාරය කරලා නැහැ. තාමත් තියෙන අතරම පරණ බෝඩ් එක මේ අර පොළව විපස්සනා මධ්‍යස්ථානට අයිති වෙච්ච තැනක් ඉස්සර එකක් පිටු වුණා. දැන් සත්‍රාසල පැත්තට ආවා. අපි තාමිනට බෝඩ් එක අරු කරලා නැහැ. ඒක සටහිතු
එහෙමයි.
ස්වභාවික වෙන්න ඇති ඒ අතරම කොහොමත් ඊට පිටපත් ගත් මිත්‍රක වැඩි කතා කරෙන්නේ නැහැ. මේ
එහෙමයි.
අහනකොට පොයට දෙයිද කියලා ඌ කියනවා. එහෙම කියලා ආපු කෙනසක් ඉන්නේ. ඒක හොඳයි. මේ ඊළඟ වතාවේ තව ටිකක් වැඩි වෙන පාට තියෙනවා දැන්. ඒ නිසා මේ වැඩසටහනට දව කරා ගොඩක් මේ රාජිකත් සම්බන්ධ කරලා.
හොඳයි හඳුනේ. එහෙමයි. රාජිකා තමයි මතක් කරේ. රාජිකාටත් මේ පින් ආйти වෙනවා. මේ ඔබ වහන්සේට අවස්ථාව ලබා දුන්නට බොහොම පින්
හාමුදුරනේ. 16 පොරොන්දු වෙලා තියෙනවා. ළමයි 50ක් විතර එන්න ටියුෂන් එක.
රසික එකක් එකක් එනවා කිව්වනේ හාමුදුරනේ.
රසික
එකක් එනවා කිව්වනේ හාමුදුරද? නෙමෙයිද?
හා. ඒ ඇත්තටම වෙන එක.
වෙන එක. හා.
හොඳයි. ඔව්.
හොඳයි හාමුදුරනේ. බොහොම පිං ඒ අවස්ථාව ලබා දුන්නටත් හාමුදුරනේ. ඒත් එක්කම ඔබ වහන්සේ මම දැක්කා මේ මිහිදු විද්‍යාලයේත් සීල ව්‍යාපාරයක් කරලා තිබුණා. මගේ තාත්තා ගිහින් තිබුණේ හාමුදුරනේ ඒ ඉස්කෝලේට තමයි.
හා හොඳයි. ඒක ඇත්තට මේ පොය නෙමෙයි පෙර පොය එක. එහෙම දෙගුවක් තමයි ඇත්තම දැන් ටියුෂන්
කරගෙන යන්නේ. එහේ. හාමුදුරනේ බොහොම පිං මම මගේ ප්‍රශ්නේ හාමුදුරනේ ඔබ වහන්සේ අර කමඨාන් සුද්ධ කරද්දී කිව්වා අර නැවත පිට හිත එළියට ගිහිල්ලා නැවත එනකොට එන තැන හරියටම දැනගන්න කියලා. ඔබ වහන්සේ ඉස්සල වතාවේදීත් ඒක අවස්ථාව උපදෙස් දුන්නා, ඒකටත් පින්හාමුදුනේ. එතකොට දැන් මට තේරෙනවා හිත නැවත එනකොට පාදයට දැන් සක්මන් භාවනාවේදී නම් වම් කකුල හෝ දකුණු කකුල කියලා ට එන්නේ කියලා. එහෙම නැත්නම් හුස්ම ගන්න සමහර අවස්ථා දැන් පරයන්ක භාවනාවේදී නම් සමහර විට අර දර්ශන තලයේ ඉන්නකොට සමහරට හිත පිට ගිහිල්ලා ආයෙත් ඒ දර්ශන තලයටමත් එන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් ඒ දර්ශන තලයේ ඉන්නකොට හිත එළියට ගිහිල්ලා හුස්මට උදරයේ පිම්බීම හෝ ඇකිලීමට ඊට පස්සේ එන අවස්ථාව තියෙනවා. අර අවස්ථාවෙන් දර්ශන තලයෙන් හිත එළියට ගිහිල්ලා නැවත උදරයේ පිම්බීමට හෝ ඇකිලීමට එනවා. එතකොට හම්ඳන්නේ ඊට වඩා මම බලනකොට ඊට වඩා ඩීප්ව බලන්න ඔබ වහන්සේට උපදෙසක් දෙන්න පුළුවන් ද හම්ඳන්නේ? කොහොමද ඒකට බලන්න ඕනේ? ඊට වඩා සැලකිල්ලෙන් බලන්න පුළුවන් කොයි විදිහටද හම්ඳුරුනේ?
ඒක තමයි මේ අදහස. දැන් ඔය කෙරෙන විදිහයි ගැලෙන විදිහත් හොඳයි. මේක වැඩි කරන පැත්තමයි මේ කියන්නේ. ඇත්තටම වැඩි කරනවා කියන්නේ තාම අපි මේකට අපි කරන තැන ඉන්නේ. කමක් නැහැ.
එහෙමයි.
එහෙමයි. මේ කරන එක නෙවෙයි. තාම කරන කොටසට යැවෙනවා. කමක්
නැහැ.
යැවෙනවා. ඒ මේකේ සම්පූර්ණ ප්‍රවීණ උනාන් පස්සේනේ ඉබේ වෙන්න ආරින්න තැනට යන්නේ.
යන්නේ.
එහෙමයි. මේ කරන ටිකේ කොමඩි කරවල දාලා අතාරින්න පුළුවන්. එතකොට අරක බැලුණා මේක කරුණා කියලා හිතන්නේ නැහැ. ඒ නිසා දැන් මෙන්න මේ කොටස තමයි. දැන් ඔය ක්‍රමයට මත්තමට යනකොට දැන් පැහැදිලි අපි ඉදිරියකට තියෙනවා. ඇවිල්ලා. එතකොට ඒකේ දැන් ඔය කිව්වනේ කකුලට එනවා කියලා වම් කකුලට.
එහේ.
මොන කකුලටද එනවා? හැබැයි දැන් ඔය කියන්නේ තාම හිතපයි කියන්නේ දැන්. අද වාස ඉදිරිපත් කළා ඊට පස්සේ අපිට සක්මනක් කරන්න උනේ නෑ. පරියන්කයක් කරන්න උනේ නෑ. පතන මතකේ තියෙන්නේ. දැන් මේ කියන්නේ ළඟ අවස්ථාවේදී සෝදානම් වෙලා ගිහිල්ලා කරලා වාතාව අලුතෙන් හදාගන්න. ඒකට ඉතින් මේ සාකච්ඡා උදව් වෙනවා. තමයි. හරි. ඒ නිසා බලන්නේ ගිහිල්ලා අපි එක දෙක මේක සදාකල් බැලින්න ඕනේ නෑ. එක අවස්ථාවක ගියේ කොහෙද කියලා දන්න.
එහෙම.
ඊට පස්සේ හිත ආවෙ මොකේටද? වම් කකුල කියලා කියනවා මේ කොහෙට? විලුඹද? දැන් අර ගොඩක් තොරතුරු තිබුණේ කාපේ සදගතිය විලුඹලා දිනවද? ධාරේ කොට්ටේ ඇඟිලි මේ උඩට මේ තදගතිය තියෙන කකුල උරුල් ගතිය මෙලෙක් ගතිය මේ ප්‍රශ්නේ මේක සාපේක්ෂව සීතලයි. ආන්න ඕකේ මොකේටද? එකට සීතලේටද අතේකටද විලුඹටද ඇඟිල්ලටද කොට්ටෙට
හරියටම තැන මොකද්ද කියලා.
එතකොට ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒකනේ. වැඩි කරන්න මොකද්ද ඕන්න වැඩි වෙන්නේ.
හරියටම තැනට බලන්න.
එහෙම. දැනට කියන්නේ වමට ආවා.
එතකොට වමට ආවේ කියලා.
ඒක වැඩුයිනේ. එහෙනම් වැඩි කරන්න යහු යන්න වැඩි
වෙන්නේ.
එහෙම. ශ්‍රී ලංකෙට මේ වරියන්කෙදි බලලා හුස්ම කියලා මැද ලියලා තිබුණා. කියන්නේ පිම්බීම හැකිලිම තමයි
කරන්නේ.
ඒක දෙවිලගේ තිබුණා.
නෑ පිම්බීම හැකිලිම තමයි හැමදෙන්නේ. එහෙම.
ඕකේ
හුස්ම කියලා මම කිව්වට.
අන්න ඒක. එතකොට මදිනේ තොරතුරු සාර්ථකනේ. ඒ කියන්නේ අඩුවක් එතන
තියෙනවා.
ඒක අකුස්ම මන් දැක්කා. දැක්කක ලොකු දෙයක්. වවනවට පුළුවන්. ත්‍රියක්. එහෙනම් වැඩි කරන්න මොකද කරන්නේ? මේ හුස්ම කියන්නේ මොකේටද? පිම්බීම හැකිලිම. එහෙනම් ආවේ පිම්බීමටද හැකිලිමටද? දැන් මේ ස්වභාවය මොකද්ද? මේ අලුතෙන් මතුණානේ මේක මතුවෙච්ච නිසානේ මේකට ආවේ. ඒක ඉස්සෙල්ල සඳහන් වුණා නේද කියලා. ආ දැන් අලුතෙන් මතුවෙච්ච මේ ඇකලී කොයි වගේද? ඒකේ තොරතුරු තියෙනවා. ආන්න වැඩි. මේකේ තිබෙන හුස්මට ආවා කියලා ගොඩාක් අඩු
ඇතරයි.
දැන් අහපු ප්‍රශ්නේ තොරතුරු මං කොහොමද අවධානය වැඩි කරන්නේ?
ආන්න
වැඩි. ඔන්න වැඩි වෙනවා. ඒ නිසා ඕකත් එක්ක ආම් පොඩි ඉස්සරහට යන්න පොඩි මේ ජොලියට ගක් කියන්න පුළුවන්. ඒ තමයි අපි හොම රූපෙත් පේනවා, ඊපස්සේ මේ හුස්ම, ඊට පස්සේ සද්ද, සිතුවිලි, මේ විදිහේ දේවල් ඔය මාරුවක් ඔය අතර වෙනවනේ. එක වෙලාවෙ මෙදිලා ගියා කියනෝනේ මේ මේ ඔක්කොම ඇත්තටම එකක් කියලා. එතකොට ඔන්න ඔහෙන් බලන්න හුරු නම්
තේරෙයි.
ඒකත් ඒක හුස්ම කියන්නේ
ඒකමයි.
එකෙමයි මේ ඔක්කොම හැදෙන්නේ කියන පැත්තට තමයි අපි යන්නේ ඉස්සරහට. ඒක නිකන් පොඩි කැරක්ටරයක් නේ, පොඩි ජොලියට නේද සතුටට අලුත් කැලක් එක දැනගන්න කල යුතු ටික. එතකොට අවධානය යොමු කරාම මේ දේවල් ඔක්කොම ඒකලා ඒ තවත් ඒ ඉස්සරහටම යන එහෙම නැත්නම් එකක් ඇති වෙන පැත්ත.
හොඳයි හම්බෙන්නේ ගොඩක් පිං හම්බෙන්නේ.
හවුදෝ කවුද අපිට නිත්මිනි උදේශිකා මතක් කළ දෙනවා ගරු ස්වාමීන් වහන්සේ මම දහම් පාසල් යන නිසා මේ වැඩසටහන සම්බන්ධ වෙන අපහසුයි. අපිට රෙකෝඩින් එකක් හෝ අහන ක්‍රමයක් තියෙනවද? ඒක නැති නදීප් මහත්තයා ඔක්කොම කටයුතු සිද්ධ කරනවා. එතකොට දැනුත් දහම් පාසලේ තමයි ඉන්නේ එහෙමනම් ඔය කියන විදිහට. වෙලාවෙ හැටියට. ඔන්න නදීප් මෙල්
ආ මම හොස්ට් එකේ කවුන්ට් එකෙන් ආව ස්වාමීන් වහන්සේ ඒ රෙකෝඩ්ස් නැවත නිස්සරණ වනයේ වෙබ්සයිට් එකෙන් සවන් දෙන්න පුළුවන්, වෙබ්සයිට් එක ගිහිලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දවස් දෙකකින් විතර YouTube channel එකට දානවා. අපේ වෙනම channel එකක් තියෙනවා Sunday වැඩසටහනට. ඒකට join වෙලා එකෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් Mixlr නිස්සරණ වනයේ ඒ Mixlr account එකට join වෙලා ඒකෙන් අහන්නත් පුළුවන් නැවත. මම
මේ සුදර්ශනී ඉස්සලා අත ඔසවගෙන සිටියා. ඇයට ඌමනක් දන්නේ නැවත කතා කරන්න. ඔව් සුදර්ශනී ඔයාට පුළුවන් කතා කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්.
මම මේ රැකියාවකට යන හින්දා පරක් වෙන්න මං ආයේ අත පහත දැම්මේ. මේ ස්වාමීන් වහන්ස මම ටිකක් අවිවේකී මේ ජීවිතයක් ගත කරන්නේ වුණාට මම රැයට භාවනා කරනවා. මේ සාමාන්‍යයෙන් මම දිගටම රැයට භාවනා කරලා නිදාගෙන ඉඳ නිරියවෙන් තමයි ගොඩක් මට භාවනා වැඩෙන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙම භාවනා කරලා නිදාගත්තාම එක අවස්ථාවක අර මම සාමාන්‍යයෙන් අර චිත්ත රූප වගේ එහෙමත් මැවිලා ඒ හැමදේම ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා මම කෙටියෙන් කියන සමනන්ත ඒ එහෙම වෙලා ඊට පස්සේ ශරීරේ නොදෙනී යනවා. ශරීරේ නොදෙනී ගියාට පස්සේ අර ඉස්සරනම් සද්දයක් ඇහුණත් මොකක් හරි වුණත් ආපහු මේ ඇහැ ඇරියත් ආපහු භාවනාව කැඩෙන ගතියක් තියෙනවානේ. දැන් ස්වාමීන් වහන්ස මේ දැන් මොනවා හරි දෙයකින් දැන් gedara කට්ටිය තියෙන මොනවාට හරි ආයේ මේ ඇහැරලා බලලා වුණත් ආයෙත් මට ඒ තත්ත්වෙටම එවලම යන්න පුළුවන් වගේ දෙයක් තියෙනවා. ඒ වගේම මට තියෙන ඒක එහෙම ඒක ගාණක් නෑ වගේ ආයේ ඒ තත්ත්වෙටම පත් වෙනවා වගේ දැනෙනවා. මට තියෙන ප්‍රශ්න ස්වාමීන් වහන්ස පාන්දර 3ට විතර වගේ මට හැරිච්චහම අර මේ සිතිවිලි වගේ අර ධර්මයේ ගැන අර එදිනෙදා කරපු දේවල් ටික ඔක්කොම මේ කල්පනා කළා ඒවයි මේවයි මෙහෙමයි කියලා අර තර්කයක් වගේ ඒ දේවල් ටික පැහැදිලි වෙවි යනවා වගේ දෙයක් දැනෙනවා. ඒ නිසා අර ඒක භාවනාවෙන් අවසානයේ නිින්දක් එනකම් මෙහෙම ඉන්නවා. අර නිින්ද කාලය පැය දෙක වගේ කඩින් කඩ තමයි ආය හැරෙනවා. ආය භාවනාවේ මෙහි තියමු කරන් ඉන්නවා. එහෙම තියෙන පැය දෙකක්වත් නිදා ගන්න නැහැ. ඒ වුණාට මට දවසේ වැඩ දෙනුත් මේ වැඩ ටික කර කර මේ ධර්ම දේශනාව සවන් දෙන්නේ. හැමදේම හරියට රැකියාව වෙලාවේ ඔක්කොම ගන්නට වෙලාවට එහෙම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දවසම හරියට නිකන් නිවිල වගේ අර හැමතිස්සෙම පරයන්කකින් නැකිටලා අර යන සමාධිය වගේ දේකුත් දැනෙනවා. ඉතින් සවන්තර අර තර්කය වගේ ඒ ටික මං හිතනවා ඒක හොඳයි කියලා. ඒකේ මං ගොඩක් දේවල් දැන් එදිනෙදා අහන ධර්මදේශනා වුණත් ඒ වෙලාවට තමයි මම ඒක කල්පනා කරලා ඒක හොඳටම අවබෝධ කරගන්නේ. ඒක හරිද මොකද්ද කියලා තමයි දැනගන්න ඕනේ සවන්හස.
ඔව් ඉතින් මේ විකාර බහුල ජීවිතවල වුණත් මෙහෙම උනන්දුවක් මේ වගේ තියෙන එක තමයි ඔය කට්ටියටම ලොකු ආදර්ශයක් සතුට වෙන්න තියෙන කාරණය. ඉතින් ඒක පෙර පිනකට එන දෙයක්. ලේසි නෑ මේ කොහොමත් නෙමෙයි සාමිකාන් ඉන්න අය වුණත් මේ යොමු වීම ඉතාම දුර්ලභයි. ඒ නිසා ඒ දුර්ලභ බව තියෙනවා. ඒක මුලින්ම ඔළුවේ තියාගෙන හැබැයි මෙන්න මෙහෙම තමයි අපිට කරන්න වෙන්නේ. ඒක හොඳට ඔළුවට ගන්න. දැන් අපිට කරන්න වෙන්නේ රෑ විතරක්ම නම් ඒක ඇඳට ගිහිල්ලා හාන්සි වෙලා ගන්න එකක්ද කතා කරන්නේ. භාවනාව ඇඳේ හාන්සි වෙලා නින්දේට යන්නකම් කරන එකක්ද නැත්නම් පරියන්කයක් ඉදිරිය වාඩි වෙලා මාව ඇහෙනවද?
ඇහෙනවද සමනස?
දැන් නෑ ඇහුන්නේ නෑ මට. දැන් උත්තරේ
දැන් ඇහෙනවද?
ඔව් දැන් ඇහෙනවා.
ආ සමනස පරියන්ක සක්මනක් කරනවා, සක්මනක් කළා පරියන්කෙත් කරලා ඒ වෙලාවටත් වඩා අර ගොඩ නිදහස් වෙන්නේ මට මේ නිදාගෙන කරනකොට. ඒ වෙලාවට
තමයි දැන් රැයට ওই දෙක කළාද අනිත්ට යන.
එහෙමයි සමනස. සක්මන් කරලා පරියන්ක ටික වෙලාවක් කරලා ඊට පස්සේ නිදා ගන්න ටික තමයි ගොඩ මට කාලෙ දැනෙන්නේ නැහැ ඒ වෙලාවේ. මං 10ට විතර නිදාගත්තාම එහෙම භාවනාවෙන් දෙක විතර වෙනකොට මම ඒකෙම දෙන බවක් තමයි දැනෙන්නේ.
ඔව් ඒක. ඒ නිසා මේක දැන් තමන් ඒ කරපු ටික තමන්ට අනිවාර්යෙන් තියෙනවා. නමුත් මේ කියන යම් වූ මේ කාරණා ටිකක් තියෙනවා, පොඩ්ඩක් අවුස්සන ගතියක්. ඒක සතුට වැඩි වෙනකොටත් වෙන එකක්. නමුත් මේකට මේ හොතම දේ පිළිතුර තමයි මුලක උපදෙස් හොඳට බලන්න. එහෙම නැත්නම් සක්මනේදී හොඳට සක්මන කරනකොට මේ මූලික උපදෙස් ටික පාවිච්චි කරන්න. කියන්නේ හරියටම කකුලට හිත ආපේ කොතෙන්දද මූල කර්ම. මේ සහයක මතු කරගත් විදිහ. හරියටම කකුලට හිත ආවන් පස්සේනේ මතු වෙන්නේ. කපාට හිත යන්නේ අපි ඇඟේ බරට මේ කකුල ස්පර්ශ. ගියා. අන්න ඊට පස්සේ ඇවිදින්න පටන් ගත්තා. ඔන්න දැන් වම දකුණ කී ගියාට වම දකුණ කිව්වට කකුල ස්පර්ශෙන්නේ නැහැ. දුවනවා. ආයේ. ඊට පස්සේ හරියට වෙනම වෙලාවක් තියෙනනේ වම කියනකොට හරියට මිළුඹ වදිනවා, ධාරේ කොටේ වදිනා දැනින්න පටන් ගන්න වෙලාව. ආහන්නේ දැනීමට ආවම ඒකේ වාර කීයක් එක දිගට යනවා. මෙන්න මෙහෙම ඉන්න අතරේ දුවන හිත. එතකොට ඔන්න ඔය ධර්ම විතර්ක හරි මොනවා හරි එනවනම් ඒක පිට ගියා කියලා සලකනවා. පිට දින ඒක හිත හිත ඉන්න නෙවෙයි, ඒවා විසඳ විසඳ එක නෙවෙයි. නැවත කකුලට ගන්න. ආයෙවිලා කකුල බලනකොට අර මන මේ ඔළුව තිබ්බ ඒ ධර්ම මන විතර්ක වල තියෙන බරක් ඉවත්. එතකොට තේරෙනවා මේ වෙවිලා මනසෙන් හදපු මේ විතර්ක ටිකක් ඒවා අදාළ නැහැ හිත පිට ගිහිල්ලා. මන් දැන් සතියට ආවා කියලා ඔන්න සති සක්මණෙන් අපි තේරුම් ගන්න සිහිය වැඩිලා. ඒකෙන් තමයි අපිට මේ විසඳුම එන්නේ, පැහැදිලි වෙලා ඉන්නේ. ආ සිහිය කියන්නේ ඕක හිත හිතින් එක නෙමෙයි. එහෙනම් මේකේ නිදහ මේ ඇවිදිනකොට නිසැහැල්ලු සතුට තියෙන්නේ කියලා සිහිය වැඩි උනේ. දැන් මට බලන්න තියෙන්නේ මේ දැන් දැනීම් ටික කියලා යනවා ඉස්සරහට. අන්න එහෙම යෑමත් එක්ක ඔය විසඳුම තමන්ටම එනවා. දැන් තාම නෑනේ. දැන් තාම මේ විතර්ක ටික හොඳයි කියන දාසකුත් තියෙනවා. ඒක යමක් ලැබෙන බවකුත් තියෙනවා. එදින එදාටත් වාසිය එහෙම එකක් තියෙනවා ඇත්තට. මේක මේ කුණුහරුප හිත හිතින්නට වැඩිය මේ ධර්මයේ හිතනේ කොච්චර දෙයක්ද ඒක ඇත්තනේ. අනිවාර්යෙන් ඒක හිත සැනසීමක් තියෙනවනේ. නමුත් දැන් මේ සිහිය හැදෙනකොට ඊට ඉස්සරහට යනවා. මනස නෙවෙයි කය, කායානුපස්සන. කයත් එක්ක යන්නේ. අන්නේ සිහිය ඊට වැඩිය හරි සුවදායකයි. ඒකෙන් හැදෙන දේ මේ අපිට මේ ඊට වැඩිය ජීවිතේ තවත් සතුටු ඇති කරනවා. ඒ නිසා ඔය සක්මන ඒකේ විදිහට පාවිච්චි කරන්න, පරියංගෙදිත් ඒ ක්‍රමේම පාවිච්චි කරන්න. දැන් අපි පරියංගෙට යන්නේ සක්මන් කරා, හොඳයි සාර්ථකයි, සීක්‍රම් ප්‍රමාණයකට එනවනේ. අහම ඒ සැපෙම්ම පරියංගෙටත් යනවා. ගිහිල්ලා ඒකේ ජොලිය අරගෙන ඉක්මනටම නින්දට යන්න බලාගෙන ඉන්නේ. එතකොට අපි නින්දට වැටෙච්ච ගමන්ම එතනින් හැදිච්ච අර එකඟ බව අපිට උදව් කරනවා ඉස්සරහට යන්න. නමුත් සිහිය තාම මුල් තැන නොදීම නිසා මේක අර සැප නින්ද නැති කළා. එහෙම නැත්නම් මේක කඩනවා, විතර්ක පැත්තට බර කළා. මෙන්න මේ විදිහේ දෙයකින් තමයි අපි නින්දට යන්නේ. යන නිසා මේක වැඩ. එතකොට අර සරින් සරේ හැරව හැරව මේකට තමයි අපිව ගෙනියන්නේ. ඒ නිසා අර මූල කර්මස්තේ පරියන්කේදීත් ඒ සක්මන දැන් මං කිව්ව උපදේශත් එක්ක අපේ මේ මූලික උපදේශ එක්ක කරලා පරියන්කෙත් එහෙම වාඩි වෙනවා. පස්සේ තදේට රකුල් තදේට ඉරියව්ව තියෙනවා. හුස්මට මතු මේ එනවනම් කොහේද ඒක මතු වෙන හැටි බලනවා. හය ගාවද, බඩද, පපුවද හරියටම බලලා තෝරගන්නවා. අන්න මූල කර්මස්තේ. හැබැයි ඒකත් එක්ක විතරයි තමයි වම දකුණ වගේ ඇතුල් වෙන හැටි පිට වෙන හැටි. අන්න මේක අල්ලගත්තාට පස්සේ ඒකේ වාර කීයක් එක දිගට පුළුවන්ද දුවපු තැන අන්න සිතුවිලි වලට යන ඔන්න ධර්ම විතර්ක එන්න පටන් ගන්නවා. මරවා මේවා මේම විඥාන නාම රූප ඔයකේ කතා නෙමෙයි. එතනට ආව ගමන් ඔන්න පිට ගියා. ඕකේ නෙමෙයි මං ඉන්න ඕන හුස්මේ. ආයෙ හුස්ම කොහොමද අන්න බලන්න. අන්න එහෙම බලනකොට අන්න අපේ හිතට තමන්ටම විසඳිලා යනවා මේව පිට යෑමක්. මේක නෙමෙයි අවශ්‍යතේ දැනට. මේක නෙමෙයි දැන් ප්‍රධාන දේ හුස්ම, ඇඟ, කය, ආයත් එක ගත කිරීම කියලා අපි ඉස්සරහට යනකොට අපි ඊට පස්සේ උස්මේ තොරතුරු තමයි බලන්නේ. ඒ බලනකොට තමයි ධර්මය ඇත්තටම මතුවෙලා එන්නේ. ඒකේ තමයි ස්ථිර නැති බව පේන්නේ. ඒකේ තමයි දුක් ස්වභාවය පේන්නේ. ඒකේ තමයි අනාත්ම බව මගේ නෙමෙයි කියන එක ප්‍රකට වෙන්නේ. ඒක හරියටම නියම දේ. ඒ නිසා සාමාන්‍ය යන විදිය හොඳයි. ඊ ඒවා සිතුවිලි නරක නෑ. නමුත් දැන් දැනගෙන කරලා බලලම Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න අරින්න අරව නෙවෙයි වැදගත් මෙන්න මේක කියලා. ඒක ප්‍රකට වෙන්න අරින්න. එතකොට Tamanටම පැහැදිලි වෙනවා. ඊට පස්සේ අපිට තියෙන ආලංස වෙනකොට හුස්ම දිහට දාන්න. අනේ උදේට හැරෙනවා මේ වෙලාවටම හරි සනීපෙට. එහෙන් බලාපොරොත්තු වෙන්න එපා. සීහ වැඩි වෙනකොට සමහරවල් පොඩ්ඩක් මේ වැඩි වෙන කාලේ සමහර නිින්ද අඩු කරන ගැති තියෙනවා. ඒ වුණාට තාම මේ ඔය කියන ගැටලුවෙන් ප්‍රශ්නයක් නෙවෙයි, ගැටලුවක් නැහැ. ඒ වගේම දැනට යන විදිහ ජීවිතයට ගැටලුවක් වෙලත් නැහැ කියලා ප්‍රකාශය. මේක ලොකු දෙයක්. මේ දේවල් එතකොට එකතු කරගන්න විතරයි තියෙන්නේ. දැන් ප්‍රකාශ කරපුවා. ඉතින් දැන් සාකච්ඡාව මේ තව ඉස්සරහට යන. තවත් සැපට ඉන්න. තවත් මේ අධ්‍යාත්මික පැත්ත දියුණු වෙලා මේ ජීවිතේ සතුටෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙන උදව්වක් කරගන්න.
බොහොම පින් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ රාජිකා අත ඔසවාගෙන සිටිනවා. රාජිකා පුළුවන් ඔබට කතා කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මේ අරකින් අහගෙන හිටිය පොඩක් එළි හිලා දෙකක් ගැන මතක් කරන්න ඕනි කියලා හිතුවේ හදිසියෙම. මේ දනු කියලා මගේ අරුවත් එක්ක වැඩ කරන කෙනෙක් කතා කළා. මේ එයා සම්බන්ධයෙන් මටත් පොඩි එකතු කිරීමක් මත් දරුවෝ එක්ක වැඩ කරන නිසා සහ මම දැනට මේ එකක් කරනවා මේ ඔටිස්ටික් ළමයි ගැන. ඒත් හිතුනේ ඇත්තටම මේක කරනවහස මේ සතිමත් බව ඇරෙන්නේ වෙන කිසිම දෙයක් නෑ. ඇත්තටම මේ කරනකොට තේරෙන්නේ මගේ සතිමත් බවනේ.
රාජිකා මේ කතා කරනකොට පොඩි බ්‍රේක් අවුට් එකක් එනවා. ඇහෙන්
මොබයිල් එකෙන් කතා කරන්නේ ඇහෙන් ඇහෙන් නැද්ද?
අදහස ගන්න පුළුවන් වෙනවා. හැබැයි මම දිගට ගියත් හැබැයි කියන වගේ මේ අපුරත් එකක් හැලෙනවා.
එහෙම සයිනම්
නැත්නම් දිගට කතා
මම උත්සාහ කරන්නම් කියන්න. මම කියන්න උත්සාහ කර මේ මට තේරුත් එක වැඩ කරනකොට ඔය ඒවිය තියෙන දරුවත් එක්ක සතිමත් බව තර වෙන තේරෙන්නේ මොකද ඇත්තටම අපිට එළිය පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඉතින් ඒකවල අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. අපි අපේ තියෙන ඉමෝෂන්ස් හරි මොනවා හරි අපෙන් කන්ට්‍රෝල් කරනව ඇරුණාම අපිට වෙන කරන්න දෙයක් නෑ කියලා මේ කාලයක් පුරා කිරීම සහ සතිමත් බව දියුණු කිරීම නිසාම මම එක්ස්පීරියන්ස් කරපු දෙයක්. ඉතින් අර දනු කියපු කාරණාවට මම ඒක හිතුවා. අනිත් කාරණේ තමයි කවුරු හරි අහලා තිබ්බා දහම් පාසල් මේ රෙකෝඩින් කොහොමද අහ මම හිතන්නේ නදීපු දැම්ම මමත් දැම්ම මේ නිසරණ වෙබ්සයිට් එකට සිංහල දේශනා අතර ඉනස් කියලා තියෙන තත්ති තියෙන්නේ. දැන් අපි අවුරුදු හතරක් පුරාවට කරපු වැඩසටහනක් කරනවා. ඊට අමතක ඒ වගේ YouTube එකේ ගිහිල්ලා අහන්න පුළුවන්. ඒකේ සෙල්ලාර් එකේ ටික දවසක් යන්න පුළුවන්. ඒත් අර දිගටම ඔක්කොම ටික හිතෙන්නේ ලේසිම විදිහ මේ මික්ස් දිසන්නවනේ වෙබ්සයිට් එකට තියෙන කමට හන සිංහල සෙක්ෂන් එකේ යට බිගිනර්ස් කියන ඇතුලේ තියෙන දේශනාටික තමයි ෆලෝ. ආධුනික කෙනෙක් ඉන්නවා නම් කියලා හිතුණා. පින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මට මොනවා හරි උපදෙස් දෙන්න පුළුවන් නම් ගෞරවයෙන් සතුටුවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ.
ආදී උපදෙස් දෙන්න ප්‍රශ්නයක් එහෙම ගැටලුවක් මොකුත් නැහැනේ. මේ ඉතින් ওই පළවෙනි චූතිත් මේ වරිය මේ වැඩසටහන මේ වැඩසටහන අවුරුදු හතරක් ගියා නම් ආරම්භ කරා නම් ඒක වෙච්ච දේ. ඉතින් දැන් ওই යන පිරිසගේ කතාවලි පැහැදිලි විතර රාජකාරී තියලා ඔක්තර දේවල් ලස්සේ මෙච්චර උනන්දුවක් නේ දාම් පාත්‍ර නැහැ වැඩ කරන්න. දැන් තව ටිකින් යඩට යන්න ගඟ තියෙද්දි ඉතින් ඒ වගේ මේ පිරිසකට මේක ලැබෙනවා. නමුත් ඔయిత වැඩි හොඳට සමීපට සැපට නිදහසේ ඉන්නවා මේක යන්නේ නැහැ. ඒකට ගියත් වැඩක්. ඒ නිසා ඒක හරි පුදුමයි මිනිස්සුන්ට යන විදිහ හිතාගන්න බෑ. ඒක ගොඩාක් හේතු ඇති හේතු තියෙන්න ඕනේ. පෙරපිනවා හිතන ගොඩක් වැඩගත්. ඒක අපිට මේ එළියට අපිට හරියට පේනවා. මේ අපිත් එක විශේෂයෙන් ඔය ඔක්කොන දෙයක් කරගෙන ඉන්න පුළුවන් හොඳ මේ මට්ටමේ කැපකරුව හම්බ වෙනවා. නිදහසේ ඉන්න වැඩ කරගෙන යන පුදුම නිදහසක් මම පරියන් ඕන තරම් කරන්න පුළුවන් කිසිම ඔට්ටක හිත යමු නැමෙ හරි හොඳ මිනිස්සු ආගන්න බෑ ඇයි මෙයාලට මේ පොඩක් මම වාඩි වෙන්න මේ පොඩක් සක්මන් කරන්නේ නැද්ද ඔයා මේ අහනකොට මේ ඇලර්ජික් වගේ දුවනවා මේ වගේ වැඩසටහනක් නිකන් හරි තියෙනවා දැන් අපි ඉන්නවා ඒකක් දෙන්න ඔළුවනේ උදව් කරන්න දාන්න හදන්න තේ දෙන්න මේ වගේ එකක් ඇහෙන්න පලාතේ ඉන්නේ නැහැ ඈ තියෙන දුවනවා එතන මොකද්ද එකක් තියෙනවා එයලයි නොලැබීම අපි මුල් දවස් දෙකේ විතරයි උත්සාහ කරන්නේ ඊට පස්සේ බීම් භාවනා පෙන්නයි දකින්නවා එනයි දකින්න උපදෙස් කරනයි මේ ඔක්කොම දැක දැක වෙන්නේ තමයි ඉස්විතේ ওই වගේ ලෝකෙක මේ වගේ දවස්තාවක් ඉත ලැබිච්ච ඉත ප්‍රයෝජන ගන්න ඉන්නවා විදියට යන්නේ එක දිහක් වෙනාට මේ සම්බන්ධ වෙලා ප්‍රතිවෘත්ති කරන ප්‍රතිතිං ලැබීමක් ලෝකෙට වෙන තෙතක් ඉතින් ඒ අතරේ අපිට මේ පැත්තට අගල වස්තර පිළිබඳව කියනවා රාජිත් ඒ අජිත් සම්බන්ධ කරලා දුන්නා එයා මේ පැත්ත කෙනෙක් ටිකක් මේ බැලුවා ගොඩක් කරා පොය නැහැම ඉතින් කෙරීගෙන යනවා අපි 16 වෙනිදා බලාපොරොත්තු වෙනවා පළවෙනි තාමත් ඒ ළමයි කණ්ඩායමක් ඇවිල්ලා සානි කරන වැඩට කෙරීගෙන ලොකු තාත්තගේ අවශ්‍යතාවයන් නිසා ඒක තියෙනවා කොහොම හරි මේක අහගෙන ඉද්දි කොහොම හරි ඉන්න බැරි වුණා එකට පැනලා කොහොම හරි කතා කරන්න හිතුණා. ඒක තමයි පොරොත්තු තියෙනවා. එයාට දෙන්න තියෙන උපදෙස්.
සයන්ස් ඒ වගේම ආයෙ මතක් මෙතන මේ අහගෙන ඉන්න පිටට උදව් කරන්න කැමති කවුරු ඉදිරිපත් වෙන්නත් කියලා අපි ආසාවෙන් හස බොහොම පිංමට ආවා. තේරුවන් සරණ.
නදීප් හොඳයි දැන් ඔබට පුළුවන් මේක ඉතුරු වැඩසටහන ඉතුරු ටික කරගෙන යන්න.
බොහොමත්ම පිං පද්මනන්ද. හිතෙන් ස්වාමීන් වහන්සේ අපේ කාල වේලාවත් හරි වහන්සේටත් බොහොමත් පිං නම් වැඩසටහන සමාප්ත කිරීමට අපේ පුණ්‍යානුමෝදනා සිදු කිරීමට වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස. අද දිනේ වටිනා ධර්ම දේශනාවක් සහ අපගේ සතිමත් බව පිළිබඳ අපට ඇති ගැටලු විසඳා ගැනීම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේත් පූජනීය ගාලේ ධම්මසරණ ස්වාමීන් වහන්සේත් අප වෙනුවෙන් උන්වහන්සේලාගේ කාලය ශ්‍රමය මිඩංගු කරා මේ වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාත්මික ගමන සාර්ථක කර ගැනීමට මේ පින් අනුමෝදන් වේවා කියලා නමස්කාර පූර්වකව වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා වගේම මේ පින් අප නොපෙනෙන මේ පිළිබඳ අපිට ආශිර්වාද ලබා දෙන සියලුම සත්ත්වයෝ මේ පින් අනුමෝදත් මෙත්තා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එතාවතාච අම්හෙහි සම්පදාම් පුඤ්ඤ සම්පදාං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම මළගිය ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රස කරගත්තු මේ සියලුම කුසල් අපගේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රේ පිණිසත් නිර්වාණ සම්පත්තිය උදා කර ගැනීම පිණිසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා ගාථාව කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඔබ වහන්සේලා වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
සයි
ඕකාස වන්දාමි බන්තේ
සුඛේ
මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු සාදු
සාමිනා කතං පුඤ්ඤං මහිං දා තබ්බං
සාදු අනුමෝද
ඕකාස ද්වාරත්වේන කතං සබ්බං අච්ඡං කමත මේ බන්තේ
මාමි කමිත
සාදු ඕකාස කමාමි බන්තේ ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ
අභිවාදන සීලිස්ස නිත්තං උත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වාට්ටන්තේ ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති ඩග්ග සම්පත්ති මෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 බොහොමත්ම ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. වැඩසටහන සමාප්ත කිරීමට අප සිතනම් වන්නේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් තෙරුවන් සරණයි. සතිමත් සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නැවත ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තුෙන් එහෙනම් වැඩසටහන සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.